2019 වසරේ දෙවැනි මාසේ 26 වෙනිදා භාවනා වැඩසටහන මුලින්ම සිතෙහි චිත්ත සමාධියක් ඇති කර ගැනීම උදෙසා අපි භාවනාව කෙරෙමු. හැමදෙනාම හිත සංසුන් කරගෙන කායගත සතියෙන් මේ මොහොතේ සිහියෙන් වාසය කරන්න. ඒ සමග ආස්වාස ප්‍රාස්වාසයේ වෙත ස්වභාවයෙන්ම සිත යොමු වෙන්නට ඉඩ හරින්න. දැඩි කරන්න එපා. කයත් ආස්වාස ප්‍රාස්වාසයත් මනාකොට දැනෙන්නට ඉඩ හරින්න. සියලු මානසික දුක් තැවුල් දුරු කරන සියලු මාර බල බිඳින ඒ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීමෙන් අපට විශාල ආශිර්වාදයක් ශක්තියක් ලබා ගන්න පුළුවන්. ඒ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදුණු සේක, අරහන් නම් වන සේක, යන අරුත ඇතිව සෑම හුස්මක් ඉහළට ගන්න මොහොතේම බුදු ගුණ අනන්තයි. ඒ අරුතය සියලු කෙලෙසුන්ගෙන් මිදුණු සේක, අරහන් නම් වන සේක කියන අර්ථයත් ඇතුව බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. තමන්ගේ ආධ්‍යාත්මික අවබෝධය තියෙනවා නම් ඒකත් එකතු කරගන්න. අනන්ත අවබෝධය. අවබෝධයත් මෙනෙහි කරගනිමින් බුදු ගුණ අනන්තයි. හොඳයි සාදු. පළවෙනි ප්‍රශ්නය ඔබ ඔබගේ සක්කාය දිට්ඨිය හඳුනාගෙන තිබෙනවද? ඔබ ඔබගේ සක්කාය දිට්ඨිය හඳුනාගෙන තියෙනවද? දෙවෙනි ප්‍රශ්නය තමයි ඔබ සක්කාය දිට්ඨිය දුරු කරලා සිටිනවද? සක්කාය දිට්ඨිය තියෙන කෙනෙක්ගේ ස්වභාවය මොන වගේද? සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනෙක්ගේ ස්වභාවය මොන වගේද? සක්කාය දිට්ඨිය තිබෙන කෙනා හැම දුකක්ම හැම ප්‍රශ්නයක්ම හැම දෙයක්ම 100ට 100ක් මම කියලා විඳින්න පුරුදු වෙනවා. එතකොට ලෝකේ තියෙන හැම දෙයක්ම තමන්ගේ කර්ම මත පටවගත්ත කෙනෙක්. ඒ නිසා කරත්තයක් ඇදගෙන යන ගවයෙක් වගේ දුක් විඳිනවා. ස්වභාවයක් කියලා හිතන්නේ නැහැ. ස්වභාව ධර්මයට සියල්ල අයිති කියලා එයා දකින්නේ. එයාගේ හිතෙන් එතෙන්ට ඉඩ දීලා නැහැ. සිතෙන් ඒ දේවල් ඔක්කොම අල්ලගෙන ඉන්නවන්නේ. ඒකට කියනවා සක්කාය දිට්ඨිය. සකීයයි 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 කියලා හැමදේම හිතනවා. ඒ කියන්නේ මා සතුයි මා සතුයි. ප්‍රශ්න මා සතුයි. ජීවිතේ මා සතුයි. මේ හැමදේම මා සතුයි. ඇත්ත தත්වේ තමයි ස්වභාව ධර්මයේ සතුයි. අපේ විඥානය, විඥානයේ තුල තියෙන සියලුම මතකයන් සහ මේ ශරීර ධාතු කොටස් සියල්ල කාසතුද? ස්වභාව ධර්මයේ සතුයි. ස්වභාව ධර්මයේ කාසතුද? ඒකට සත්‍යෙක්, පුජ්‍යලෙක්, දෙයියෙක්, ත්‍රාග්මේ කවුරුවක්වත් නැහැ. ඒකට අයිතිකාරයෙක් නැහැ. ඒක ස්වභාව ධර්මයේ නිර්මාණය. ඒක මේ දුහුවිලි අංශු ටිකක් එකතු වෙලා නේද? දැන් ඔය අහසේ හෙන ගහනවා. නැවෙයි ඉස්සර හිටුව ඒක දෙයියෝ හැවනවා කියලා. ඉතින් ඒකට කෙනෙක් නැහැනේ. ස්වභාව ධර්මයක්. ඒකට වලාකුළු තියෙනවා. වලාහක දෙයියෝ කියලා කියනවා. ඉතින් මිනිස්සු ඉන්න නොදන්න කාලේ දාපු නමක්. එතකොට දෙවියෝ කියන කෙනා හැමතිස්සෙම පුජ්‍යල ස්වරූපයකින් බලන්න ගියොත් තමයි වැරදි. එහෙම නැත්නම් දෛවය, එහෙම නැත්නම් ස්වභාවය, එහෙම නැත්නම් දෙවියා කියන වචනය. දෛවය කියන්නේ ස්වභාවය කියන එක. පුජ්‍යල ස්වරූපයකින් දෙවියන් දිහා බලන්න නැත්නම් අන්න සත්‍යය. එතකොට මේ හැමතැනම ඉන්නේ ස්වභාව ධර්මය. එහෙම නැත්නම් පුජ්‍යලයක් නොවන දෙවියා. ඔබ හිතනවා වෙන්න පුළුවන් මේක මට අයිති නෑ, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා. ඒත් ඔබේ සිත එතෙන්ටපත් වෙලාද? මෙන්න බරපතල ප්‍රශ්නය. ඔබ සිතනවා විය හැකි මේක මම නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා. එහෙත් ඔබේ සිත එතෙන්ටපත් වෙලාද? හදවත එතෙන්ටපත් වෙලාද? හදවතින්මත් හැරීම, සිතින්මත් හැරීම කියන්නේ ඒකයි. බාහිරින් නම් මේක මගේ කියලා හිතුවත් කමක් නෑ. හොඳ නැත්තේ කොතනින්ද? අන්න සිතෙන්. මෙන්න මේකට තමයි බුදුහාමුදුරුවෝ සච්චිත්ත පරියෝ තපන චිත්තය. මනාකොට දමනය කරන්න, දුරු කරන්න කියලා කිය මතක් කරේ. එර මතක් කරලත් ඇති සක්කාය දිට්ඨිය තියෙන කෙනාගේ ශරීරය බරයි. මේ මහ පොළොවට මේ හාල් මුට්ටක් තිබ්බා වගේ ලොකු බරක් තියෙනවා. පොළොව උඩින් මේ මගේ ශරීරය තියලා තියෙනවා කියලා හුත්තට දැනෙනවා. මම හොයාගන්න මේක පොත්වල නැහැ, මම සොයාගත්ත දෙයක්. ශරීරය බරයි. සක්කාය දිට්ඨිය නැති කෙනාගේ ශරීරේ පොළොවට බර නෑ. ඒ හේතුව සක්කාය දිට්ඨිය තියෙන කෙනා පොළොවෙන් වෙන් වෙලා එයට ලෝකයක් හදාගෙන තියෙන්නේ. ඒ නිසා ඒකේ බර ඔයාට මානසිකවම එයා දරාගෙන ඉන්න නිසා ඒකේ බර පොළොවට බරයි කියලා හොඳට තේරෙනවා දැනෙනවා. තමන්ගේ ලෝකයක් හදාගත්තේ නැති කෙනා, ස්වභාව ධර්මයේ ලෝකයට එකතු වෙච්ච කෙනා, සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනාට ඒ බර මගේ ශරීරයේ පොළොවට බරයි කියන ස්වභාවය නෙමේ තියෙන්නේ, පොළොව හා මම කියන්නේ එක්කෙනෙක් කියලා. පොළොව හා මම කියන්නේ එක්කෙනෙක්. සත්‍ය එතන නේද තියෙන්නේ? දැන් ඔය දෙන්නෙක් කියලා හිතුවත් ඕක අවුරුදු තව ගානක් යනකොට 2050 වෙන්න කලින් ඉන්නේ, 2060-70 වෙන්න කලින් හැම කෙනෙක්ම ඔය පොළොවට ගන්නවා නෙවෙයි කියලා හිතුවත් කරන්න දෙයක් නැහැ, ගන්නවා. දැන් ඔබේ චිත්තය මොකද්ද තේරුම් ගන්න ඉන්නේ? ඔබේ හිතයි ඔබ හදන්න ඕන. ඔය හිත තමයි අකමැති. ඔය හිත කවුරුත් හදනවට කැමතිත් නැහැ. සමහර අය තමන්ගේ හිතම තමන්වත් හදාගන්න කැමති නෑ. එහෙම මොකද හිත කියන්නේ මගේ මට හිතන දේ හිතෙන්න ඕන. ඒ වෙන්නේ මම හිතන දේ වුණත් අපි විනිශ්චයට භාජනය කරන්න ඕන. මට දැනෙන දේ වුණත් මම විනිශ්චයට භාජනය කරන්න ඕන. ඒ කියන්නේ යථාවාදීද ලෝක සත්‍යයට අනුගතද කියලා බලන්න ඕන. අපේ සෑම සිතුවිල්ලක්ම සෑම චිත්තයක්ම සත්‍යයට අනුගත නම් එයා තමයි ධර්මයේ දැකපු කෙනා. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ සත්‍යයට අනුගත නොවීම. අපි කිව්වට මේ බෞද්ධ අපි සම්මා දිට්ඨික අනිත් ආගම් වල ඉන්න අය මිත්‍යා දෘෂ්ටිකයි කියලා. ඒක නෙමෙයි සත්‍යය. වැරදි දැකීම කාලඟ තිබුණත් එයා මිත්‍යා දෘෂ්ටික. හරි දැකීම කාලඟ තිබුණත් එයා සම්මා දිට්ඨික. මොකද හරි දැකීම පොතේ කියලා දුන්න විදියට දැකීමවත් මොකක් හරි ආගමක කියලා දුන්න විදියට දැකීමවත් නෙමෙයි. මේ ස්වභාව ධර්මෙහි සැබෑ අයිතිය, ස්වභාවය, තත්ත්වය, තත්තාකාරය, පවතින ස්වභාවය තේරුම් ගැනීම. පවතින ස්වභාවය තේරුම් ගැනීම. කොහොමද කෙනෙක් ළඟ තියෙන සක්කාය දිට්ඨිය බිඳ දමන්නේ? අපි දිට්ඨිගත නොවී සිටින්න ඕන. එච්චරයි. අපි දිට්ඨිගත නොවී ඉන්නකොට සක්කාය දිට්ඨිය දුර වෙනවා. කොහොමද අපි දිට්ඨිගත නොවේ සිටින්නේ? හරි, මං ඔයත්තන්ගෙන් අහන්නම්, මේ මගේ අතේ තියෙන්නේ කුමක්ද? ලී කෑල්ලක්, පොළු කෑල්ලක්. එහෙමනේ. කුඩා පොළු කෑල්ලක් තියෙනවා. මේ පාට මොකද්ද? රතු පාටට. ඔව්. ළඟ අපි කියමු රතු පාට කියලා. රතු පාට. දැන් මේකට යමෙක් ඇවිල්ලා කියනවා මේක කහ පාට කියලා. එහෙම නැත්නම් කොළ පාට කියනවා. එහෙම නැත්නම් නිල් පාට කියනවා. ඔබ මොකද්ද පිළිගන්නේ? මේක රතු පාට හැටියටද, දුඹුරු පාට හැටියටද, කහ පාට හැටියටද, රතු පාට හැටියටද, ඈ සුදු පාට හැටියටද ඔබ මේක බාර ගන්න. ඈ දැන් දිට්ටිගත පුජ්‍යලයා තමන්ගේ දිට්ටි අත්හරින්න කැමති නෑ. එයා කියන්නේ එයා වෙන දැනගත්ත වේදියේ පාට, මේ පාට මේක රතු පැහැය කියලා කියයි. ඒක වෙන පාටක් වෙන්න බෑ. මම දැක්ක විදියට, මම ඉගෙන ගත්ත විදියට, මම තේරුම් ගත්ත විදියට මේක රතු පාටයි. තමා කෙරෙහිත් එහෙමයි කල්පනා කරන්නේ. මට දැනිච්ච විදියට, මම තේරුම් ගත්ත විදියට, මට හැඟින විදියට රතු පාටයි කියන වගේ මේ මම වෙමි කියලා ගන්නවා. මට දැනෙන විදියට මේ මම වෙමි. දැනෙන විදියට මම වෙමි. දැනෙන විදිය පිළිගන්නවා නම්, දැකපු විදිය පිළිගන්නවා නම්, අහපු විදිය පිළිගන්නවා නම්, ආන්න එයා දිට්ටිගතයි. මේ ලෝකේ සත්‍යයක්ද අපේ දැනුම තුල තියෙන්නේ? නෑ. දැනුම තුළ තියෙන්නේ සංකල්ප. ලෝකය විසින් නිර්මිත දේවල්. ඔය ඉගෙන ගන්නවා කියලා අපි තනිකර කරන්නේ ලෝකය විසින් නිර්මිත කරන ලද සංකල්ප ඉගෙන ගන්නවා. ඒ ඇත්තෝ තීරණය කරාම මේක මෙහෙමයි කියලා, ඒක එහෙමයි කියලා අපි ඉගෙන ගන්නවා. එච්චරයි. ඒ තුළ යම් සත්‍යයක් තියෙනවා. ඒක තමයි සංකල්පය තුළ සම්මුති සත්‍යයක්. එහෙමනම් මුළු ලෝකයම තියෙන්නේ දිට්ටිගතහ සංකල්පිත ලෝකයක්. ඒවල දිට්ටිගත සංකල්පිත ලෝකය තුළ ප්‍රබල දිට්ටිය තමයි මේ මම කියලා දැනිච්ච එක. මේ මම කියලා දැනිච්ච එක තමයි පැරණිම කර්මය. ඇයි ඒක දැනෙන්න පටන් ගත්තේ මව කුසේ ඉඳි. ඔය මම කියලා කියන්නේ ශරීරෙටම නෙමෙයි. මානසික ශරීරයකට. ශරීරෙටම නෙමෙයි මානසික ශරීරයකට කියන්නේ මම කියලා. තේරුම් ගැනීමක් විතරයි කරන්න තියෙන්නේ පින්නතුනි. ඊට පස්සේ මේකේ අස් කරන්න දෙයක්වත් නැහැ, රැස් කරන්න දෙයක්වත් නැහැ. වැරදි අවබෝධය දෙනකම් විතරයි පින්නතුනි මේ සියල්ල ලෝකේ අල්ලාගෙන ඉන්නේ. වැරදි අවබෝධය තියෙනකම් විතරයි අල්ලාගෙන ඉන්නේ. කොච්චර තදින් අල්ලාගෙන ඉන්නවද කියලා කියනවනම් කෝටි 5000ක් වටිනා දිනුමක් තියෙන ටිකට් එකක් අල්ලන් ඉන්නවා වගේ අල්ලන් ඉන්නවක. අල්ලගෙන ඉඳලා නොතරයි අංක ටික වැටුනට පස්සේ දිනුම නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ ආනර බොහෝම සුරක්ෂිතව තිබුණු තමන්ගේ වොලට් එකේ, පර්ස් එකේ, බෑග් එකේ ටික දැන් ඔන්න කුණු බක්කී තියෙනවා ටික වෙලාවකින්. ඒකත් බලන්න ඉස්සර අගයක් ඇතුව ඒක තමන්ගේ වටිනාම තැන ආරක්ෂිතව තැන තබාගත්ත දේ දැන් අනාරක්ෂිතම වැඩක් නැති ඕනම කෙනෙකුට ගන්න පුළුවන් තැනට දැම්මා අවබෝධය තුළ. මාන්නය, උද්දච්චකම, මමත්වය කුණු බක්කියට දාන ආර්ය ශ්‍රාවකයා. එයි එයා විදර්ශනාවෙන් දකිනවා මේකෙ දිනුමක් නැහැ කියලා. මේකෙ මමෙක් නැහැ කියලා දකිනවා විදර්ශනාවේ. මේකෙස් ලොම් දත් මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු අක්මාව පැසුණු ආහාර නොපැසුණු ආහාර මල මුත්‍රා කෙල සොටු කබ පිරිච්ච මේ ශරීරේවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මනෝ ධාතු වශයෙන් ගත්ත ඒ සංකල්පිත ලෝකේවත් මමෙක් නෑ කියලා තේරුම් ගත්තට පස්සේ අර වැරදි දෙට්ටිය කුණු බක්කියට. ඊට පස්සේ පවතින්නේ ජීවත් වෙන්නේ ස්වභාවයක්, පිළිගන්නේ ස්වභාවයක්, විඳින්නේ ස්වභාවයක්. මේක මේයි මේක මෙය නොවේයි කියලා තීරණය කරන්නේ. මේක හරි මේක වැරදි කියලා තීරණය කරන්නේ ඒක එතන පහළ වෙන චේතනාවට අනුව. සදාතනික ක්‍රියාවලියක් වැරදි දෙයක්වත් නැහැ, සදාතනික ක්‍රියාවලියක් හරි දෙයක්වත් නැහැ. චේතෝ විමුක්තියට පත් වුණා නම්, මමත්වය දුරු කරා නම්, චේතනාවක් පහළ නොකරම දකිනවා, අසනවා, පවතිනවා, ජීවත් වෙනවා. එතකොට පින්නතුනේ එතෙන්ට කියනවා අපි දුටු දේ දුටු පමණයි. මොකද කියන්නේ දුටු දේ දුටු පමණයි? කුමක්ද ඒක? අතීත අනාගත වර්තමාන කර්ම රැස් කරන්නේ. අන්ධයෙක්ගේ අතින් මැණික් ගලක් තියලා ගියා වගේ. ආර්ය ශ්‍රාවකයාගේ අතේ කොච්චර වටින දෙයක් තිබ්බත් අන්ධයෙක්ගේ අතේ මැණික් ගලක් තිබ්බා වගේ. මොව මොනම අගයක්වත් දන්නේ නැහැ. බණහන්නෙත් මම, භාවනා කරන්නෙත් මම, නිවන් දකින්න හදන්නෙත් මම. එතකොට දුරුකල යුත්තේ මම. කිසිවකට බර නොවී වාසය කරන රූපෙට, වේදනාවට, සංඥාවට, සංඛාරයට, විඥාණයට බර නොවී වාසය කරන. තමයි ස්වභාවය කියන්නේ. එතකොට තමයි ස්වභාවය පවතින්නේ. බර වුණොත් උපාදානය තියෙන්නේ. බර වුණොත් උපාදානය තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මම අහනවා, මේක පෙන්නලා මේක ඔබේද, එහෙම නැත්නම් මගේද, වෙන කෙනෙක්ගේද කියලා. තීරණයක් දෙන්න මහන්සි වෙනවා. පළවෙනි එක කියයි ඔක මගේ නෙමෙයි කියලා. ඊට පස්සේ අහයි කාගේද කියලා. එතකොට මේකට අයිතිකාරයෙක් හොයයි. අපරාධනේ මහන්සිය. කෙනෙක් හිතන්න පුළුවන් මේක හාමුදුරුවන්ගේ කියලා හිතයි. එතන තව ස්වභාව ධර්මයේ කියලා හිතන මහන්සිය. ස්වභාව ධර්මය හැම විටම කියන්නේ ඔබ මහන්සි වෙන්න පහ. අපි අනුන්ගේ ඉඩම් අනින්න මොකටද මහන්සි වෙන්නේ? සරල වචනය. අනුන්ගේ ඉඩම් අනින්න අපි මොකටද මහන්සි වෙන්නේ? ජීවිතේ පුරාම ඔබ කරන්නේ මොකද්ද? අනුන් ඉඩම් අනින එක. අනුන්ගේ ඉඩම් අයිති කරගන්නවා, අනුන්ගේ ඉඩම් මනිනවා, අනුන්ගේ ඉඩම් තමන්ගේ කියලා හිතන් ඉන්නවා. මේ මහ පොළොවේ තමන්ට අයිති ඉඩමත් අනුන්ගේ ඉඩමත් තමයි. මේ ශරීරෙ අනුන්ගේ ඉඩමත් තමයි. අනුන් කියන්නේ කෙනෙක් නෙමෙයි. අනුන් කියන්නේ කෙනෙක් නෙමෙයි. එතකොට අනුන්ගේ ඉඩම් අනින්න මහන්සි වෙන්නේ මොකටද? දැන් වචනයක් දෙන්න පුළුවන්ද මේ අත්හැරීමට? මේ වචනයක් දෙන්න බෑ මේකට අත්හැරීමට. සංඥාවක් දෙන්න බෑ මේකට අත්හැරීමට. මේක අත්හැරෙන්නෙම පංච උපාදානස්කන්ධයෙන්. පුජ්ජල අත්හැරීමක් නොවේ. ආර්ය අත්හැරීම කියන්නේ පුජ්ජලත්වයෙන් තොරව ඔව් අතහැරීම අල්ල ගැනීමයි දෙකම අතහැරීම. දැන් අතහැරීම අල්ල ගැනීමයි දෙකම අත්හරිනවා කියන තැනට වැටෙන්නත් බෑ. ඔව් අල්ල ගන්නවා කියන තැනට වැටෙන්නෙත් නැතුව තමයි ඒ සිද්ධිය වෙන්නේ. ඒ නිසා තමයි ඔව් අතහැරීම අල්ල ගැනීමයි දෙකම අතහැරීම කියලා වචනයක් පාවිච්චි කරන්නේ. එහෙම අත්හැරී කෙනාට මොකක්ද තියෙන්නේ? එහෙම අත්හැරී කෙනාට හරි විවේකයක් ලැබෙනවා. මොකද වැඩ ටික ඉවරයි. ඒතං සන්තං ඒතං පනේතං යදිදං සබ්බ සංඛාර සමතු. අර සියලු සංස්කාරකයන්ගේ අවසානය සිදුවීම නිසා, දැකීම නිසා එයාට ලැබෙනවා ශාන්ත බව, සහනයක් ලැබෙනවා. ඉස්සරහට යන්න ඕන එකක් ඉවරයි, පස්සට යන්න ඕන එකක් ඉවරයි, නිවන් දකින්න ඕනේ කියපු එකක් ඉවරයි. ඕ භව තණ්හාවක් ඉවරයි, විභව තණ්හාවක් ඉවරයි. කාම තණ්හාවක් ඉවරයි. එතනට තමන්ගේ සිත පිහිටවන්න ඕන. කොච්චර අමාරුද බලන්න එතෙන්ට සිත පිහිටවන්න. සියලු ලෝකයන්හි නොඇලෙන තැනට. ඒක තියෙනවා නොපිහිටි විඥානය. විඥාන නිරෝධ අපතිට්ඨිත විඥානය, නොපිහිටි විඥානය. කියන්නේ දැන් මේ අපේ විඥානේ හැමතිස්සෙම පිහිටනවා ගිහිල්ලා කොයි බාහිර තැනක. ඇලෙන ස්වභාවයක් තියෙනවනේ. ඔබේ විඥානයේ gedara pihitiyama ඔබට gedara පේනවනෙ. පුජ්‍යලේ ඇලුනහම ඒක පුජ්‍යලයා පේන. පුජ්‍යල මෙතන ෆොටෝ එක පේනවා. තව කැමරාවක ඉස්සරනම් තිබුණා මොනවද ෆිල්ම් රෝල් කියලා જાතිය. ෆිල්ම් රෝල් එක දැම්මහම තමයි ඒකට වදින්නේ ෆොටෝ එක. දැන් ෆිල්ම් රෝල් නැහැනේ. දැන් තියෙන මෙමරි කාඩ්. ඒ මෙමරි කාඩ් එක හරි ඔය ෆිල්ම් රෝල් හරි නැතිව ඒක අයින් කරපු කැමරාවකින් ෆොටෝ ගන්නවා. කොච්චර ෆොටෝ ගැහුවත් එක ෆොටෝ එකක්වත් ඒක රැඳිලා නැහැ. ඒකට හේතුව කට්ටියට පේන ෆොටෝ ගන්නවා කියලා. පිටේ ඉන කට්ටියට පේනවා. නමුත් කට්ටිය තුන අර සෑහෙන ෆොටෝ අහගෙන ගියා කියලා. එයාගේ මෙමරි එකේ අර කාඩ් එක ඒ මෙමරි කාඩ් එක නෑ. නැත්තම් ෆිල්ම් රෝල නෑ. ඕන්න හොයි ආර්ය ශ්‍රාවකයාගේ ෆොටෝ ගහින්න. පුහුදුන් එක්කෙනාගේ හොඳට මෙමරි කාඩ් එක තියෙනවා. සමහර වෙලාවට ෆොටෝ ගහගන්නත් බැ මෙමරි ෆුල් කියලා හිටෙනවා. ඒ කියන්නේ දරා ගන්න බැරි තරමට මෙමරි තියෙනවා. එතකොට මෙමරි වැඩි වුණාම එයාට ඒක පීඩනයක්. ඊට පස්සේ තමයි ජීවිතේ බරයි කියලා තේරෙන්නේ. මොකද්ද මේ මෙමරි කාඩ් එක? ඒ මෙමරි කාඩ් එකේ තියෙනවා මෙසේ වේවා මෙසේ නොවේවා. එතකොට එයා ෆොටෝ ගහගන්නේ එයා කැමති විදියට, කැමති ඇන්ගල්ස් පාවිච්චි කරමින්, කැමති කෙනාගේ කැමති දර්ශන තමයි එයා ගහගන්නේ. මේ හැමෝගෙම කැමරාස්වල තියෙන්නේ තම තමන් කැමති කැමති ඇන්ගල් එකට කැමති කැමති තැනින් ෆොටෝ ගහගෙන තියෙන්නේ. ඒක නේද අපි කරේ? කැමති කැමති දිහාවල් වලට ගියා, කැමති කැමති ෆොටෝ ගහගත්තා. කැමති කැමති ෆොටෝ එක සාද බැඳගත්තා. කැමති කැමති ඇඳුම් පැළඳුම් ගත්තා. කැමති කැමති ආහාර පාන ගත්තා. කැමති කැමති දේ. ආර්ය ශ්‍රාවකයා, ආර්ය ශ්‍රාවකයා ඔය පැවැත්ම තුළ හම්බ වෙච්ච දේ හොඳයි. දවල්ට බත් කමු කියලා එකක් නැහැ. දවල්ට ඉරුංගු තිබුණු ඉරුංගු කෑම. දවල්ට කෑමක් ඕනම කියලා එකක් නැහැ. කන්නට නැති වුණොත් වතුර ටිකක් බීලා හිටියා. ඒ හේතුව මෙසේ වේවා මෙසේ නොවේවා කියලා බුදු කෙනෙක්ගේ ළඟ, ආර්ය ශ්‍රාවකයෙක්ගේ ළඟ ස්වභාවයක් නැහැ. මේ පරමාර්ථය කියන්නේ සම්මුතියක් නෙමෙයි. සම්මුතියෙන් මේක හදාගන්න කිව්වොත් එහෙම හරි පිස්සුවක් වෙනවා. එළියට බහලා කිව්වොත් එහෙම මම ගෙදරටම යා යුතු නෑ, යන ගෙදරකට යත්තා කියලා ඇතෑරියොත් එහෙම මල කෙලියක් අනුගේ ගෙවල් වල ගිහින්. මේක පරමාර්ථය. ඒ සම්මුතියක් අසේ මේ භෞතික සම්මතයේ විදියට වාචන පරමාර්ථය තුළ කිසි වෙලාවක අර උපාදාන ගතිය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා නෑ. මේක රතු පාටම වේවා කියලා හිතන්නේ නෑ. මේක සුදු පාට. ඕකේ සුදු පාට. ඕ හොඳයි. ඔගොල්ලෝ යන ගමන හරි වැරදි. වැරදි. ඔව් මමත් ඒක තේරුම් අරගෙන යන්නේ. දැන් මේ අපි යන්නේ හරි වැරදි මගක්ද යන්නේ? නෑ. කාගෙන් කවුරු හරි කිව්වොත් ඔබ වැරදි මගක් කියලා ඒගොල්ලන්ට කියන්න. නෑ මිත්‍රයා. අපි යන්නේ හරි වැරදි දෙකම නැති මගක. තේරුණා නේද? කවුරු හරි ඇවිල්ලා කිව්වොත් ඔබට කිව්වොත් ඔයා යන්නේ හරි මගක. නෑ මිත්‍රයා. මිතුරිය මිතුරට කියන්න. නෑ අපි යන්නේ හරි වැරදි දෙකම නැති මගක. හරි මගකත් නෙමෙයි. බොහෝ දෙනෙක් ඇවිල්ලා කියන්නේ හරි මගක ඔයා යන්නේ කියලා නෙමෙයි. බොහෝ දෙනෙක් ඇවිල්ලා කියන්නේ වැරදි මගක ඔයා යන්නේ කියලා කියයි. තවන්න සාපේක්ෂිත නොවුනාම එහෙම කියනවා. එතකොට කියන්න තියෙන්නේ නෑ මිතුරිය, නෑ මිතුරා, මම යන්නේ හරි වැරදි දෙකම නැති මගක. ඊ මොකද්ද කියලා හොයන්න පෙළඹෙයි. එතකොට නුවණක් තිබුණොත්, නුවණින් මෙනෙහි කරන්නේ නැති කෙනෙක් නම් තව තව කචකච ගාලා කතා කරයි. නුවණක් තිබුණොත් එතන කල්පනා කරලා බලයි. අපි යන්නේ හරි වැරදි දෙකම නැති මගක. ඇයි අපි හරි වැරදි දෙකම නැති මගක යන්නේ? අපිට දැන් ඇති වෙලා කොහෙද? ඔව් හරි වැරදි පාරවල් වල ගිහිල්ලා අපිට ඇති වෙලා දැන් අපි යනවා හරි වැරදි දෙකම නැති මගට. ඒ මගේ එකම ශූන්‍යතාවය, එකම හිස් ස්වභාවය. ඒකට අපි කැමතියි. දැන් ශබ්දවල පිරිල පිරිල හිටපු මිනිස්සෙකුට හුදකලාව මිහිරිම තැනක් නෙමෙයිද? ආ මිහිරි තන. ඒ හුදකලාව ඒ රසයේ විඳිනෝ. අපි ওই නුවර හිම ඈත භාවනා ආරණ්‍ය වලට හිම ගියාම සුද්ධෝ හිමේ අය ඒ පරිසරයේට කෑදර කමේ විඳින හැටි බැලුවාම නේද? අර ඒ වතු වල ඉඩම් කඩම් වල ඉන්න මිනිස්සු මේ කම්බුලේ අත තියන් බලන් ඉන්න මේ මනුස්සයට පිස්සුද කියලා. මොකද මේ මිනිස්සු ඒ පරිසරයේ රස විඳින්නේ නැහැ. පරිසරේ එපා වෙලා මේ කූඩල්ල කාලම අර මනුස්සයර ඒක මිහිරි. එතකොට මේ සංසාරේ දුක් විඳපු අපිට ඒ හුදකලාව මිහිරි, ඒ ශූන්‍යතාවේ මිහිරි. අපි ඒකට කැමති. හිතේ තියෙන හිස් ස්වභාවයට කැමති. හිත නොඇලෙනවට අපි කැමති. හිත ගිනි ගන්නවට අපි කැමති නැහැ. ජීවිතේ නිරවුල්ව නිදහස්ව ඉන්න කැමති. මනසින් නිරවුල්ව නිදහස්ව ඉන්න කැමති. නුවණින් නිරවුල්ව නිදහස්ව ඉන්න කැමති. භාවනාව තුලත් නිරවුල්ව නිදහස්ව ඉන්න කැමතියි. බලන්න බුදු කෙනෙක්ගේ එක වදනකින් මුළු මහත් පීඩනයකින් තැවුණු ලෝකයක් නිවෙනවා. ඔබ නතර වන්න, මම නතර වෙලා සිටින්නේ. අඟුලිමාල ඇඟිලි කපන්න දුවගෙන යන අතරේ ඔය ඇත්තොත් මේ රූප ශබ්ද ගන්ධ පස්සේ මේ දුවන දිවිල්ල මේ හිතේ තියෙනවා වේගයෙන්. ඇලෙන ගැටෙන ස්වභාවයේ දිවිල්ල තියෙනවද නැද්ද? තියෙනවා. අන්න එතෙන්ට මේක කියන්න, ඔබ නතරවන්න, ඔබ නතරවන්න, ඔබ නතරවන්න, නතරවන්න. තව දුවනවා ඇති, දුවනවා නම් ඔබ පීඩාවට පත් වෙනවා නම් කියන්න, ඔබ නතරවන්න. දුවන තැනනේ පීඩාව, නතරවන්න, ඔබ නතරවන්න. ආයි පාර වෙනස් කළා හරි දුවනවා නම් කියන්න, ඔබ නතරවන්න. රූප පස්සේ, වේදනා පස්සේ, සංඥා පස්සේ, සංකාර පස්සේ, විඥාන පස්සේ දුවන පංච උපාදානස්කන්ධයට කියනවා නතරවන්න, නතරවන්න. සිත් පස්සේ, සිතුවිලි පස්සේ දුවන සිතට කියනවා නතරවන්න. තෙරපගෙන නතර කළා හරියන්නේ අවබෝධයෙන් සිත නතර වෙන්න. ළමෙක් අඬනකොට ඒකට විසඳුම හැමතිස්සෙම ළමයාගේ කටේ කටවැහෙන සූපුවක් ගහන එක නෙමෙයිනේ. එයාට බඩිකිනේ නම් බඩ පුරවන්න ඕන. දාඩිය දාලා නම් සෝදන්න ඕන. රස්නේ නම් ෆෑන් එකක් හරි ඒසි එකක් හරි දාලා දෙන්න ඕන. එතකොට ස්වභාවයෙන් ළමයා කට පියා ගන්නවා. අර කටේ ප්ලාස්ටර් ගහලා මේ තියෙන එක නෙමෙයි. ඒ වගේ අපි මේ හිත තෙරපල නිහඬ කරන එක නෙමෙයි, අවබෝධයෙන් පූර්ණත්වයෙන් නිහඬත්වයට පත් වෙන්න. උපදේශයෙන් අවබෝධයෙන් නිහඬත්වයට පත් වෙන්න. දුවල දුවල වෙහෙස දැනෙන හිතට නම් හරි කැමති නතර වෙන්න කියලා කිව්වාම, හරියට අර වැඩ කළා කළා මහන්සියෙන මිනිස්සෙකුට හාම් පුතා ඇවිල්ලා කියනවා දැන් ඔය ඇති ඕක නතර කරලා දාන්න කියලා. මෙන්න හරි රිලැක්ස් එකක් තේරෙන්නේ, නිදහසක් තේරෙනවා. ඒ වගේම තමයි මේ ආධ්‍යාත්මයේ තණ්හා දාසය වැඩ කරන ඕගාලා, තණ්හා දාසය වැඩ කරන මහන්සියලා, ඔබ ගිහින් කියන්න දැන් ඔය ඇති නතර වෙන්න. කොච්චර කළත් ඕ ඉවර කරන්න පුළුවන් දේවල් ය ඔන්නේ නතර වෙන්න. නතර වුණාට පස්සෙත් වැඩ ටිකක් තියෙනවා, ක්‍රියාත්මක වෙනවා. හැබැයි ක්‍රියාත්මක වුණාට ගලා යෑමක් මිසක් පීනා යෑමක් නැහැ. දැන් ගඟක පා වෙලා යන්නත් පුළුවන්, පීනලා යන්නත් පුළුවන්. පාව යෑම ක්‍රියාසිත. ඒක තමයි රහතුන්ගේ ස්වභාවය, පා වෙලා යනවා. ස්වභාවයෙන් පා වෙලා යනවා. පිහිනා යෑම පුජ්‍යල ක්‍රියාකාරීත්වය. බලන්න ඔබ පාවෙලා යන ඉඩ දුන්නට පස්සේ හැමදේම සමහර විටක ඔබ පීනා ගියාට වැඩි වේගෙන් ඔබ පාවෙලා යාවේ. පීනල ජීවත් වුණාට වැඩිය සන්තෝෂෙන් ඔබ පාවෙලා යද්දි ජීවත් වේවි. ඔබ පීනල මහන්සි වෙච්ච කාලෙට වඩා වැඩි වේගයකින් සමහර විටක ඔබ උසස් තලයකට එවි. නතර කරන්න උත්සාහ කරන්න එපා. එහෙම වුණොත් ඒකත් තවත් දිවීමක්. ඒකත් අපේ සිතෙහි තව අරමුණක් මෙහෙයවීමක් කියන ගණේට ආපුවහම මොකද්ද වෙන්නේ? ඒකත් අයදි වෙන්නේ මානසික කර්මයක් ගණේට. ඒ කියන්නේ තවත් දිවීමක් වැඩක්. එක තේරුණාද හොඳට? සාකච්ඡා කරන්න කැමති අය ඉන්නවා නම් ඉස්සරහට එන්න. එල්ල කතා කරන්න. ඒකෙන් තමන්ට මිදෙන්න ඕනද ඒ සිතේ මිදෙන්න ඕනද නැත්නම් ඒ සිත එහෙම පවත්වා ගන්න කැමැත්තද තියෙන්නේ කියලා බලන්න. මිදෙන්න ඕන. එතකොට තමන්ට මිදෙන්න උවමනාකම තිබුණට සිතට උවමනාව තියෙනවද මිදෙන්න? සිතටත් උවමනාව තියෙනව මිදෙන්න, තමන්ටත් තියෙනව උවමනාව මිදෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ මිදෙන්නේ නැති එක. දැන් තේරෙනවද තමන්ට සිත තුවාලයක් කියලා? සිත තුවාලයක්. එතකොට තුවාලයක් අපි හොඳට පරීක්ෂා කරලා බලලා තුවාලයකට බෙහෙත් කරනවා. තුවාලෙ ඉක්මනින් සනීප කරගන්න. තුවාලෙට තියෙන ආදරයට නෙමෙයි, තුවාලෙට සාත්තු කරන්නේ තුවාලෙ නැති කරන්න. එතකොට සිතට අපි මේ උපදෙස් දෙන්නේ සිත තියාගන්න නෙමෙයි, සිත නැති කරන්න, සිත දුරු කරන්න. ඔබතුමියන්ට පුළුවන් දැන් මිය යන්න. මේ දැන් මිය ගියොත් එහෙම ඔබෙන් විය යුතු රාජකාරිය හෝ යුතුකම් හෝ වගකීම් හෝ තමන්ගේ දරුවෝ මුණුපුරෝ යාළුවෝ කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ ඒ ඇත්තන්ට දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ඇත්ත ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඒ ඇත්තන්ගේ යුතුකම් තමන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් එහෙමනම් තියෙන්නේ දැන් මිය යන්න. මේ දැන් මිය යන්න ඕන. දැන් මැරියන්. දැන් මැරෙන්න. දැන් මිය යන්න. දැන් ඇවිද්දා ඇති, දැන් යුතුකම් සිද්ධ කළා ඇති, දැන් වගකීම් ඉෂ්ට කළා ඇති. දැන් මිය යන්න. මෙතන මිය යන්න. මොකෝ අල්ලපු කෙනෙක්ගේ හිතට ඇලෙන්නේ නැහැ. කොහොමත් ඇලෙන්නේ තමන්ගේ හිතට තමයි. ඒ හිත ඒක හරි. මොකක්ද අවශ්‍ය නැහැ කියලා කිව්වේ? ඒ කියන්නේ මොන පුරා හරි මේ කියලා බැඳීමක් නැහැ. ඒ බැඳීමක් නැහැ කියන කොටස මතක් වුණේ කොහොමද? දැන් ඕකට කියන්නේ ඕකට කියන්නේ අර පුහුල් හොරා කරෙන්දෙනේ කියලා. තේරෙනනේ පුහුල් හොරා කරෙන්දෙනේ කියලා කියන්නේ. ඈ ඒකනේ ඒ බැඳීම එහෝම තීද්දි නිවනට සිත යොමු කරන්න, අනන්තයට සිත යොමු කරන්න. අනන්තේ පේනවද? ඔව්, අන්න හරි. ඒ අනන්තයට සිත යොමු කරන්න. ඔව්, අන්නේ දැනීමට සිත යොමු කරන්න. දැනෙන නිවනට සිත යොමු කරන්න. ආයි පස්ස බලන්න එපා, එහුවෝ මෙයන්. ආයි බෙබිඩි පස්සට ඇවිල්ල පස්ස විසඳන්න යන්න එපා. අපි රණ්ඩුවක් මොනවා හරි වෙන තැනකදී ඒක විසඳන්න හරි මැදට ගියහම ඒකේ තියෙන පොළු පාරවල් කන්හන විසඳන්න යන මනුස්සයට. ඒ වගේ අපි සමහර දේවල් තියෙනවා ඒ විසඳන්න යන්න ඕනේ. අපි අපේ ගමන අපි යනවා. ඒක තමයි තියෙන එකම විසඳුම. ඒක හිස්මාවතක් කියලා හැරෙන්න එපා. ඒකට බය වෙන්න එපා. ඒකේ හිස්මාවතක් තියෙන්නේ. එහෙම ගියාම ඉස්සරහදී හම්බ වෙන සොහොන් පිටෙන්න. මේ මෙච්චර මහන්සි වෙලා දුක් විඳලා අපි ට්‍රයි කරන්නේ මිය යන්න. හැම දෙයකින්ම මිය යන්න, සංසාරෙන්ම මිය යන්න. මිය යන්න කරන මහන්සියක් තමයි භාවනාව කියලා කියන්නේ. මැරෙන්න කරන මහන්සියක්. ඇයි අපි මැරෙන්නේ? ජීවිතේ කියලා තිබුණේ මරණයම නිසා ඒ මරණය හරියට තේරුම් ගැනීම තමයි සිද්ධ වෙන්නේ. ඒක ඉතින් අපිට අවිද්‍යාත්මක කෙනෙකුට ඔබ තේරෙන්නේ මරණය හා සමානව. මේ ලෝකේ තියෙන දේවල් විසඳන්න ගිහිල්ලා තමයි අපි විසඳුමක් නැති පැටලින් ගොඩකට හසු වෙන්නේ. ඒකෝ තවදුරටත් මේ ලෝකෙට විසඳුම් දෙන්න බෑ. දැන් මේ ලෝකේ රජ කාලේ ඉඳලා විසඳනවා. රජ කාලේ ඉඳලා පාරවල් හදනවා, රජ කාලේ ඉඳලා ගෙවල් හදනවා, රජ කාලේ ඉඳලා සංවර්ධන කටයුතු කරනවා, කරලා ඉවරද? රජ කාලේ ඉඳලා මිනිස්සු සංවර්ධනය වෙනවා. වෙලා ඉවරද? එන්න විසඳුම් සපයන්න ගිහිල්ලා තමයි විසඳුම් නැති පැටලු ගොඩක පැටලලා තියෙන්නේ. ඒක තේරෙනවද? ඔකට විසඳුම් දෙන්න බෑ. හැම පරම්පරාවක්ම ඊළඟ පරම්පරාව අපිට වඩා සැපෙන් තියන්න ඕන කියලා තමයි දුක් විඳ. ඔය අත්තුන්ගේ සියලුම අම්මලා තාත්තලා මහන්සි උනේ ඔය ඇත්තන්ට සැප දෙන්න, අනේ අපිට වඩා උසින් අපේ දරුවෝ තියන්න කියලා. දැන් උසින්ද ඉන්නේ? නෑ. ඊට පස්සේ අපි කල්පනා කරනවා අපි ඉන්න තැන දුකයි, අපේ දරුවෝ අපේ මුණුපුරෝ මිනිපිරියෝ අපිට වඩා උසින් තියන්න ඕන කියලා. ඒ ඇත්තන්ගෙනුත් ඒ කාලෙදී ඉතින් අහලම බලන්න ඕන දැන් සැපෙන්ද ඉන්නේ කියලා. ඊට පස්සේ ඉතින් අපේ දරුවෝ ටික අපි කොහට හරි රටකට හරි කැනඩාවට, ඇමරිකාවට, ෆ්‍රාන්සයට, ඕස්ට්‍රේලියාවට, ඔහොම රටවල් ටිකකට හරි දාලා දැන් අපි ඉන්නෝ මෙහෙ කියෝ කියෝ ඉන්නෝ හතර වටේට. අපේ පුතා කැනඩාවේ ඉන්නේ, අපේ පුතා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ගිහිල්ලා අහලා බලන්න ඕන කොහමද පුතා කන කට්ට. ඊට පස්සේ කියන්නේ හාමුදුරුවනේ අපි කන කට්ට අපිම තමයි දන්නේ කියලා. ඒ වුණාට ඕගොල්ලන්ගේ අම්මලා හරි ආඩම්බරින් ඉන්නේ. අපි දුවහල් රටේ ඉන්නේ කියලා. අහල් දුව අපේ ඩොක්ටර් කෙනෙක්, අපේ දුව සින අපේ දුව මේ ඉංජිනේර කෙනෙක්. හරි ලොකුයි. අම්මලා තාත්තලාට හරි ලොකුයි අපේ දුව ඩොක්ටර්, අපේ පුතා ඩොක්ටර් කියලා. මරන ඩොක්ටර් තමයි දන්නේ කන කට්ට. හම්බ වෙන්නේ මෝචරිය ළඟම හම්බ වෙන්නේ කෝටස් එක. මෝචරිය හර වෙනව ගඳ මේකෙ මුගේ ඉන්න ඔයක ඉඳන් කන්න ඕන අර ෆෝමිලින් ගඳ එක කන්න ඕන. මට මේ ස්පිරිතාලේක එහෙම කෝටස් එකක ඉන්න මේ මේ ප්‍රධාන ඩොක්ටර් මෙහෙට දානයක් ගේනවා. දානයක් ගෙනාම හැමදාම ඊ දානි ෆෝමිලින් ගඳයි. මං ඉතින් ඇහුවා මේ ඩොක්ටර් මෝචිරි එහෙම ළඟද කියලා. ඊට පස්සේ කිව්වා මේ නෑ සායිනස ළඟ නන් නෙමෙයි ටිකක් දුරින් තියෙන, ඒ උනාට ජනේල්ලේ හරියම පේනවා කිව්වා. කියනවා ඒ අතුරුගිරි ඇතර ජනේල්ලේ හරියම මෝචිරිය පේනවා. ඉතින් මෝචිරියෙන් එන අර ගඳවල් ටික තමගේ කෑම්වලට එනවා. ඒ ස්පිරිතාලේ නේනේ ගෙදර ඒගොල්ලෝ උයාගත්තත් ඒකට තිනවා. ඉතින් මේ මේ ලෝකේ එක එක තැන් වලට මේ පත් වෙන්න කිව්වට, පත් කරන්න කිව්වට ඇති වැඩක් වෙන්නේ නැහැ. මේ මානසික නිදහස ලැබුවේ නැත්තම් මහාන කමේවත් සැනසෙල්ල නැහැ. මං ඉස්සෙල්ලම මහාන වුණේ මේ සියන්නිකායේ හරි පෝසත් පන්සලක. ඒ කියන්නේ මම පොඩි කාලෙම මම සතුටු වුණා ඒ දුප්පත් ගමක ඉපදුනාට. මම වාසනාවන්ත වුණා බෙන්ස් කාර් එකකින් පිරිවෙන් යන්න. නේද? ඒ කාලේ හැමෝටම ලැබෙන්නේ බෙන්ස් කාර් එක දවසල තිබුණෙත් නෑ හැමෝටම සුලභ. ඒ කාලේ මම වාසනාවන්තයි බෙන්ස් කාර් එකකින් විරුවෙන් යන්න. ඒව තිබුණා. නමුත් මේ ලොකුවට ලොකුවට වැඩි එයට පත් වෙන්න තේරුණා අපේ මේ හිතවලට සැනසෙල්ල ධන සම්පත් වලින් ඔව් නෙමෙයි මම අපි හිටියේ නම් එහෙම මං හිටියේ නම් එහෙම මම තමයි දැන් නායක හමුදුරු එකේ විශාල ලොකු පාන්සලක් ඒවයින් නෙමෙයි සැනසෙල්ල එන්නේ අපි නිදහස හෙව්වේ ස්වාධීනත්වයේ හෙව්වේ අපි ඒ දේවල් හෙව්වේ නෑ ඒ දේවල් හොයන්න ගියා නම් ඒවයි පැටලිලා ඊළඟ ආත්මෙත් මල පෙරේතෙක් කරගන්නවා ඒ වගේ අපි ගැලවෙන්න ඕන මට කොළඹ හත විපස්සනාව දෙන්න හදනකොට මං හනික ගැලවුණා මට මේක ලොකු වැඩි හාමුදුරුවනේ කියලා මං අයින් වුණා අයින් වෙලා මගේ පුංචි පන්සල මෙතන හදාගත්තා පුංචි තැන දැන් මේ ඩිංගල් ලොකුවට තියෙන ඉස්සර පුංචි තැනක්. එතකොට ලොකු තැනක් දෙන්න හැදුවා. එතකොට තත්වයෙන්, තානාන්තරයෙන්, නිලයෙන්, උසස් මිනිස්සු ගැවසීමේ තැනෙන් ඊට වඩා ඉහළ තැනක් නැහැ ගන්න තිබ්බා. නෑ ඒක නෙමෙයි වැදගත්. නිරවුල් බව, නිදහස් බව අවශ්‍යයි. ප්‍රජස් 10 කාරි මානසික සහනෙන් ඉන්න ඕන එච්චරයි අක්කර කෝටි ගණන් තියාගෙන හරි අසහනෙන් ඉඳලා වැඩ නැහැ අපි නොයෙකුත් මැටි ඇමතුරු ඉන්නවා ලොකු ධන කෝයරේ ඉන්නවා නුවර එළියේ තියෙනවා බණ්ඩාර වෙලක් තියෙනවා හලාවතක් තියෙනවා කොළඹක් තියෙනවා හැම තැනම ඉඩම් බංගලෝ හැම තැනම තියෙනවා ඒ වුණාට මිනිස්සේ අසහනේ වැඩක් නැහැ නේද? ප්‍රජස් 10 හැරි සහනෙන් ඉන්න ඕන. ඉතින් මැරෙන් වහන්සේට අද මිය ගියා නම් වැඩේ ඉවරයි. අද මිය ගිහිල්ලා ඉදර යනවා. ඕ මොනෝ හරි දෙයක් දැනෙනකොට මනසට ගියන්න මම මිය ගිහිල්ලා සමහර අය කියන්නේ මම නිදි කියලා. මම නිදි කියලා කියන්නේ ඒ වගේ මම මිය ගිහිල්ලා. බැඳීම් වගකීම් බලාපොරොත්තු ඕනෑ එපාකම් දරුවෝ මොනුපුරෝ ඕව එනකොට කියන්නේ මම මිය ගියත් ඉතින් ඕගොල්ලෝ ජීවත් වෙනවනේ. මාත් එක්ක මේ අර චිමිනියට පණින් නෑනේ ඇවිල්ලා. දැන් ওই මෑණියන් වහන්සේ මොනකේ ආගෙට හිත అలවල හිටියත් ඒ කිසි කෙනෙක් එන්නේ නෑ. ඉතින් මේ වගේ සෙනෙහයන් මේ ආත්මෙ විතරක් නෙමෙයි අප්‍රමාණ ආත්මවල තියෙන්නේ. මේ හැමදේම ස්වභාවයක් කියලා තේරුම් ගන්නයි තියෙන්නේ. දැන් මගේ කියලා හිතුවත් මගේ නෙමෙයි කියලා හිතුවත් ඒ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඒකේ විදියට තියෙනවා. මුණුපුරා විදියට, දරුවා දරුවා විදියට, වතු පිටි ඉඩ කඩන් ඒ විදියට තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඒ නිසා අපි අත්හරින්න බය වෙන්න ඕනේ නැහැ. බය වෙන්න එපා. මැරෙන්න බය වෙන්න ඕනේ නැහැ පංචස්කන්ධේ මැරෙන්නේ නැහැ මිය ගිහිල්ලා ජීවත් වීම තමයි අරිහත්ය කියන්නේ මිය ගිහිල්ලා ජීවත් වෙනවා ඔබට තේරෙනවද ඒක මිය ගිහිල්ලා ජීවත් වෙනවා මලමිනියක් ඇවිදගෙන යනවා මලමිනියක් කතා කරනවා මලමිනියක් ආහාර ගන්නවා මලමිනියක් සැතපෙනවා මලමිනියක් නැගිටිනවා මලමිනියක් අතිශයින්ම සතුටෙන් එන්නේ. එදාට ඔහුගේ සියලු අයිතිවාසිකම්ද, වැරදි අඩුපාඩුකම්ද, අරවද මේවද ඔක්කොම අවසන්. මේ ගියාට පස්සේ ඒ පුජ්‍යලයාගේ නමේ තියෙන නඩු පවා ඔක්කොම නිෂ්ප්‍රභා වෙනවනේ. ඉවරයි. ආගදාන ටික ඔක්කොම පුජ්‍යලයා මේ ගිහිල්ලා ඌට අදාළව නැහැ. එතකොට මේ ලෝකේ තියෙන ඔක්කොම නඩු අපිටත් තියෙන ඔය ඈ මේ මොනුපුරාගෙන් මිනිපිරියගෙන් ගෙදරින් හැමතැනින්ම තියෙන එක එක නඩු තමයි ඔක්කොම නිෂ්පභාව වෙන. නමුත් තමන්ගේ හිත මේ தත්ත්වේ තේරුම් ගන්න නැතුව පැනපැන අල්ලනවනම් දරුවෝ, ධනය, ගේදර, ඉඩකඩම්, වතුපිටි යමේ පැනපැන අල්ලනවනම් නිදහස් වීමක් නැහැ. හැබැයි ඉතින් අපි හිතේ නිදහස් කරේ නැති වුණාට ස්වභාව ධර්මෙන් අපිව නිදහස් කරන්න ආවොත් කාට කියන්නද? එහෙම වුණත් අර චේතනාව පදනම් කරගෙන ආන්නර ඇලිච්ච දේවල් වලට ගිහිල්ලා ඒ සිත රැඳෙනවා. රැඳුනට පස්සේ බලන්නේ මොන පුරා වෙන්න පුළුවන්, මිනිපිරි වෙන්න පුළුවන්, දරුවා වෙන්න පුළුවන්, මේ කවුද? ශාස්ත්‍රයට කියනවා මේ අර ડોක්ටර් තමයි ආයේ ඇවිල්ලා ඉන්නේ ගෙදර. වැඩේ හරියන්නේ කට්ටඩියෙක් ගේන්න මාමයික් බෝතලයක දාන්න ගිනිල්ල මූදි දාන්න කියලා. අනේ පව් එහෙම කරනවනේ. තේරුණා නේද? දැන් අපි පන්සලක එහෙම තියෙනවා. පන්සලක බලනවා. බැලුවාම ඉන්නෝ පෙරේතයෝ, අර මේ ගුම්බණ්ඩේ ගොඩක් ඉන්න. ගොඩක් ඉන්නකොට තුන්දෙනෙක් ඉන්නෝ ඒ පන්සලේ પરම්පරා තුනක නායක හාමුදුරුවෝ. මල පෙරේතයෝ කියලා. එතකොට ලොකු හාමුදුරුවන් අහනෝ මේ හත් දෙනෙක් ඉන්නෝ මේ තුන්දෙනෙක් නායක හාමුදුරුවෝ මේ හතම කුප්පිය දාන්නද? ඊට පස්සේ කියනවා නෑ මේ හතෙන් අර තුන ඒ තුන් දෙනා කුප්පිය දාන්න එපා, හොඳ නෑනේ හාමුදුරුවනේ. ඒගොල්ලොන්ට සීමා පනවලා අර ඈතින් ඉන්න දෙන්න එලවලා සීමා පනවනවා, සීමාවක් දානවා. අනිත් භූතදී කුප්පිය දාලා කොහේ හරි ගිරින් දානවා මඩවලක හරි. බලන්න කරන වැඩනේ අපිත් කරන සමහරලාට අපිටත් කරයි ඒක. දැන් මේ සිතෙහි බන්ධනය තේරෙනවනේ, ගම් එකක් වගේ ඒක. අවිජ්ජා පරමම් මලං, කහටක් මලකඩයක් මේ වගේ ඝනව ඇලිච්ච දෙයක් වෙන මොකක්වත් නැහැ. වින්දනයක් තියෙනේත් එක්ක ඒ වින්දනේ දෙන දේ දුකක් දෙනකන් සමහරట్లాට ගැලවෙන්නේ නැහැ. දැන් බලන්න වින්දනේ තීද්ධි පටාචාරාව බුදුහාමුදුරුවෝ හොයන් ගියේ නැහැනේ. වින්දනෙත් එක්ක පැරලිලා මිනිහත් එක්ක පණලා ගියා. මේ හොඳ සිටු දේවියක් ගෙදර දරපලන්න ආපු එකත් එක්ක පණලා ගියා. පටාචාරාව පැනල ගිහිල්ලා වින්දනේ හිටියා. වින්දනේ ඉඳලා දරුමල්ලුත් ලැබුවා. වින්දනේම හිටියා. වින්දනේට අම්මා තාත්තා බලන්න ආවා. ඔක්කොම වින්දන ටික අහවර වුණා. විපත්තියකේ ආත්මය නැති වුණා. එක දරුවෙක් නැති වුණා. ඒ දරුව නැති වෙලා අනිත් දරුව නැති වුණා. ඊට පස්සේ දුවගෙන ගියා. තව පොඩ්ඩක් වින්දනයෙන් ඇලිලා මට පිහිටකින් ඉන්න පුළුවන් අම්මා තාත්තත් එක්ක සහෝදරයොත් එක්ක කියලා. එහෙත් ගලලා ඒගොල්ලොත් ගංවතුරට අහුවෙලා මිය ගිහිල්ලා ගෙවල් කඩාගෙන වැටිලා ගේ දොර නැහැ. අන්න එක සෑයේ තමන්ගේ පවුලම ගිනි ගන්නවා කියලා දැනගත්තා. පිස්සියක් වුණා. දැන් වින්දනේ අවසන් වුණාම බුදුහාමුදුරු මොන ගෙවන්නේ? එක්ක ලෝකයෙන් හැබෑලෙස මේ අත්දැකීම අපිට ලැබෙන්න ඕන. එහෙම නැත්නම් අපි විදර්ශනාවෙන් ලෝකයේ තේරුම් අරගෙන අත්හරින්න ඕන. ටිකක් අපිට හැබෑ ලෝකයෙන් අත්දැකීම් ලැබිලා තියෙනවනේ. ඒ ටික අත්හැරනවත් එක්කම අපි ටිකක් විදර්ශනාවෙන් අවබෝධ කරගෙන අත්හරින්න ඕන. දැන් මට මගේ මනස කිව්වා උඹ තරුණයි දැම්ම නිවන් දකින්න ඕනේ කියලා. මට වින්දනයක් ඒක ඇත්තනේ. අඩුව පාඩුවක් නෑ, ලස්සනක් තියෙනවා, හැඩක් තියෙනවා, කාය බලයක් තියෙනවා, හොඳයි. මේ ඇත්තනේ නම් මම තරුණයි නේ, දැම්ම මොකටද මේ ආච්චි අම්මලා දකින්න නිවන් මන් දකින්නේ? මම මාරයට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. එහෙමනම් ඔබ කියපම් මැරෙන දවස හරියට. මාරය පරාද වුණා. මැරෙන්න වහන්සේත් ඕකයි. මේ අයිති නැති දේවල් වලට මම වින්දනයක් ඇති කරගන්න, මම ඇලීමක් ඇති කරගන්න, ගැටීමක් ඇති කරගන්න උවමනාවක් නැහැ. මම මේ නිවනට යනවා, නිවන් මඟ දකිනවා, ආපසු හැරිලා අර ඇලීම් වලට එනවා. ඒ කියන්නේ යනවා, රට යන්න යනවා, එයාපෝට් එකට ගිහිල්ලා ආයෙ එනවා. මොකද කියලා අහුවා නෑ, මට දාලා යන්න බෑ, මුණුපුරා දරුවෝ ටික දාලා යන්න බෑ කියලා ආයෙ එනවා. එයාපෝට් එකට ගියා නේ යන්න තියෙන්නේ, වීසා ගහලා ටිකට් අරගෙන එයාපෝට් එකට ගිහින් ආයෙ එනවා. ඉතින් මොකද්ද ඔගේ තීරුව? තේරෙනා නේද? කොහොමත් මේ දේවල් අත්හරින්න වෙනවා නේද? තව අවුරුදු දස වසරකින්, 20 වසරකින්, තව 10කින්ද 20කින්ද අත්හරින්නේ? ඒක දන්නේ නැහැ, ගණන් හදලා නැහැ. අඩුම තරමේ තව අවුරුදු 30කින්වත් අත්හරිනවනේ අනිවාර්යෙන්ම. ඒක දන්නවද? ඉරිසල වෙයි. ආන්නේ අත්හැරීම ඒ ඊට ඉස්සෙල්ල වෙන දවස මේ දැන් කරගන්න. කෙලින්ම මිය යන්නම ධර්මය වෙනුවෙන් මිය යාම. අර දහමසොඩ රජුරුවන්ගේ ඒ කතාවේ තියෙන එකයි. ධර්මය වෙනුවෙන් මිය යන තැන නව උපත, ධර්මී උපත සිද්ධ වෙන්නේ මේ අවිද්‍යාත්මක මනුස්සයා මිය යා යුතුයි. මේ ඉන්න ස්ත්‍රිය පුරුෂයා පුජ්‍යලයා රස්සාව කරන කෙනා මිය යා යුතුයි. එයා නිවන් දකින්නේ නැහැ, කෙනා නිවන් දකින්නේ නැහැ කවදාවත්. එයා මිය යා යුතුයි. යාමියට පස්සේ නව උපතක් ලැබෙනවා. ඒ කියන්නේ පිරිසිදු ඇස කන නාසය දිව ශරීරයත් එක්ක ලැබෙනවා. ඊට පස්සේ යාට කන්න බොන්න අඳින්න පළඳින්න නටන්න ගයන්න වයන්න ඔක්කොම පුළුවන්. නමුත් මරණයෙන් අවදි වීම තුල ඒක හරියට අර තමන්ට හිමි ඉඩ කඩන් වතුසල්ල දීපල දේවල් ජීවිත බුද්ධියක් තියාගන්න නැතුව යාන වාහන ඔක්කොම දරුවන්ට ලියලා දීලා අම්ම කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ඔන්න ඒ ගෙදරට වෙලා ඒ යාන වාහනේ යනවා එනවා පවතිනවා. හැබැයි මට අයිතිය නෑ කියලා ජීවිත බුද්ධිය තියාගෙන දීලා නෙමෙයි. සම්මුතියෙන් නම් ඕනනම් එහෙම දෙන්න. මොකද අපේ උන්දලා ෂුවර් නෑනේ. එක්කෝ විකුණනෝ, එක්කෝ විකුණවනෝ, ඊළඟට එක්ක පවුලට සම්බන්ධ වෙන එක ෂුවර් නෑනේ. ඒ අක මේ රෝලක් දාලා වික්කොත් එහෙම අවස්ථාවක් තියෙන ඒක සම්මුතියෙන් කරන්න. නමුත් මේ ආධ්‍යාත්මය තුළින් උදාහරණයක් දුන්නේ. අද මිය යන්න සූදානම් නැ නේද සිත? මිය යන්න සූදානම්. එහෙනම් මිය යන්න. දැන් මිය යන්න සූදානම් කියලා තව කවුරු හරි එනවා තමන් එක්ක මැරෙන්නේ. මිය යන්න සූදානම්. ඒක තමයි මම කිව්වේ එයාපෝට් ගිහිල්ලා ආයි හැරිලා එනවා කියලා. ළඟටම ගිහිල්ලා ආයි යනවා. ඉතින් මේ යන්න කලින් කියලා යන්න එපා අර හිතවත් මයට. මම මේ යනවා මොකද කියලා. ඉතින් යතන කියන්න. මම මේ සංකල්පයක බැඳිලා ඉන්නේ මට අයිති නැති දේවල් එක්ක. ස්වභාවයක් තියෙන්නේ. ඒ ස්වභාවය මම මමයි කියලා රැවටිලා හිටියා. ඇත්තෙන්ම ඉතින් මට එහෙම අයිතියක් නැහනේ. ඒ ඇත්තට මම මුහුණ දෙන්න එපයි. ඒ නිසා මම මේ ගමන යනවා. ඉතින් වේදනාවයි අපහසුයි තමයි මම මේක අත්හරින්නේ. සංඥාවක් තියෙන්නේ. මේ ලෝකයේ හැම වටිනාකමක් කියලා තියෙන සංඥාවක්. ඔව්. හැම උතුම් කියලා සලකන්නේ, සෙනෙහසේ කියලා සලකන්නේ, ආදරේ කියලා සලකන්නේ වටිනාකමක්. ඉමේජ් එකක් තියෙන්නේ. ওই ඉමේජ් එක නරක් වුණොත් ඒ ඉමේජ් එකට ආස නැහැ. ඉමේජ් එක ලස්සන වුණොත් ඒ ඉමේජ් එකට කැමතියි. තේරුණා නේද? ඒක තමයි හැටි. රූප රාගය ඉමේජ් එකට තියෙන ආසාව තමයි රූප රාගය. ඕනම කෙනෙකුට එහෙමයි. හොඳට භාවනාත්මක ඔය ස්වභාවයේ දෙසම බලාගෙන ඉන්න. එතකොට ඔය ස්වභාවය තවත් පැහැදිලි වෙනවා. ඔය ස්වභාවය තුළම දැවීම, පිච්චීම, ගිනි ගැනීම අහු වෙන පටන් ගන්නවා. ඊට පස්සේ ඔය ස්වභාවය ගැනම තමන්මම කලකිරීමකටපත් වෙනවා. ඊට පස්සේ තමන්ම ඕක අත්හරින්නට කැමති වෙනවා. මල් වලට ආස භික්ෂුවක් හිටියා බුදුහාමුදුරන් කාලේ. බලන්න යන්න එපයි කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ ඔබ එතෙන්ටම යන්න. මල් බලන්නම යන්න. ඉතින් එක ලස්සනම මලක් පෙන්වන්න ගොයයි කිව්වර මේ තියෙන මල බොහොම ලස්සනයි. හරි. ඔය මල දිහාම ඇවිල්ලා හැමදාම එතෙන්ට වෙලා බලාගෙන ඉන්න කිව්වා. ඔය මල දිහාම හැමදාම ඇවිල්ලා එතෙන්ට බලන් ඉන්න කිව්වා. හා කිව්වා. පොඩ්ඩ පිපින පොහොට්ටුවක් තිබුණේ. මේ පිපින පොහොට්ටුව ලස්සනට පිපෙනවා. ලස්සනට පිපිලා තියෙනවා. ඉතින් දවසක් දෙකක් ඕක තිබුණා. හිමින් හිමින් සැරේ මේක වියලෙන්න පටන් ගත්තා. වියලිලා මේක වැටුණා. නටුව වුණා. නටුව දිය වෙලා ගියා. ඊට පස්සේ අවසානේ ඇතර මලක් නැතුව ගියා. මල නැතුව යනකොටම මෙයත් නැතුව ගියා. දැන් අපි ඇලීමකටපත් වෙන ඕනෑම දෙනෙක්, ඕනෑම කෙනෙක්, ඕනෑම දෙයක්. ඉපදීමක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, නැත්තර නැතුව යාමක් තියෙනවා. කිසියම් චිත්ත රූපයක්, කිසියම් දෙයක් පවතින්නේ නැහැ. ඒ පවතින්නේ නැති බව ආධ්‍යාත්මය තහවුරු කරගන්න ඕනේ. ජීවිතේ අත් වෙන කිසිම දෙයකට බය නැහැ කියන තැනට එන්න ඕන. අන්න එතකොට තමයි සත්‍ය අවබෝධ කරගන්නේ. මේ මිනිස්සුන්ගේ ළඟ තියෙන ජීවිතේට අත් වෙන දේවල් වලට බය. දුකටපත් වෙයි කියන බයනේ තියෙන්නේ. ජීවිතේට අත් වෙන කිසිම දෙයකට බය නැහැ කියන තැනට එන්න ඕන. ඒ ජීවිතයේ තාත්වෙන දේවල් අතරින් බරපතලම දේ තමයි මිනිස්සුෙකුට තේරෙන්නේ නැති වුණාට ඒ මිනිස්යාගේ සමුගයන්ම මිය යාම. ඉතින් මිය යන්නේ නැහැ. සමහර අය අත්හරිනව නම් තමයි ඒක ගොඩාක් අමාරු වෙන්නේ. මිය යන්නේ මිය ගිහිල්ලා ආයේ ආශ්‍රිතව මෙයා පවතිනවා. ඒකයි වෙන්නේ සමාජය තුළ ලෝකය තුළ සිද්ධ වෙන්නේ ඒක. මිය යනවා, මිය ගිහිල්ලා ඒ ආශ්‍රිතව මෙයා පවතිනවා. මියන්නත් ලෑස්ති වෙනවා. කකුල් දෙක එහෙම සීතල වෙලා ඉනවා. ඒ වුණාට පපු හරියට ඇවිල්ලා ප්‍රාණය තියනවා නේ. අන්න හරේ, අන්න හරේ. ඒ හරේ දැන් පපුවත් මේ ගිහිල්ලා නේ මොකද තියෙන්නේ. ඒ ආධ්‍යාත්මිකව තියෙන ශරීරේ කොටසක් මේ ආගෙන එනවා. ඇවිල්ලා අර තියෙන දේවල් වල හිත දැන් නිච්ච දේවල් වල මේ තියෙන දැන් අර මුලින්ම නෑ කිව්වනේ ටිකක් බැඳිලා ආන්න ඒ ටිකේ තමයි බැඳිලා ඉන්නේ. පූල් හොරා කරෙන් දැනේ කියලා. ඉස්සෙල්ලම කියනවා ඕක වෙන අය ගැවිල්ලා කියන්නේ වෙන විදියකට. මම මේ කරේ මාල හරේ මේ තිබ්බට මේ අතේ පයේ තිබ්බට මේවට බැඳිලා නෑ කියනවා. ආපු ගමන් මං ඉන්නේ නැහැ මට දීලා යන්න කොහොමද? හිතුවට කියන බෑ කියලා. ඒ බැඳීම් ටික තියෙන්නේ ඒ ටික ඉතින් බොහොම අනේ හරි මේ මේ සෙනෙහයත් තියාගෙන මේ ආදරෙත් තියාගෙන මේ බැඳීමත් තියාගෙන නිවන් දකින්න බැරිද කියන ප්‍රශ්නාර්ථය තමයි ඊළඟට අහන්නේ. ඒ සෙනෙහය ඔය තියෙන පුතජන සෙනෙහයට වැඩිය මහා කාර්මික සෙනෙහයක් අවබෝධයෙන් ලබා ගන්න පුළුවන් ධර්මයේ දැක්කහම. ඔය තියෙන කබල් සෙනෙහයට වඩා ඔය කබල් සෙනෙහි කියන දේ අහන්න ඇති හිටි ඇහුවොත් එහෙම යකා වගේ වෙනවා. මිනිස්සු ළඟ තියෙන කබල් සෙනෙහයක් කියන දේ අහන්න ඇති වුණොත් එහෙම යකා වෙනවා. වෛර කරනවා. මොනපුරාගෙන් හරි අහනවා ආච්චි අම්මා අහනවා ආච්චි අම්මගෙටද වැඩියෙන් ආදරේ අම්මටද වැඩියෙන් ආදරේ. ඉතින් මොනපුරා කිව්වොත් එහෙම මං ආච්චි අම්මට තමයි වැඩියෙන් ආදරේ කිව්වොත් එහෙම ආච්චි අම්මට හරි හැපි. නිකන් හරි කිව්වොත් එහෙම අම්මට තමයි මම වැඩියෙන් ආදරේ කියලා. අම්ම මොකද්ද උඹට කරන්නේ? මන්නේ බවල බලාගන්නේ ඔක්කොම කරන්නේ. ඈ මට නේන්න වැඩි ආදරේ වෙන්න ඕන. එහෙම අහලා තියෙනවද? එහෙම අහලා නැහැ. ඒ නිසා අර ඒ ටිකෙන් දැන් තේරුම් ගත්තනේ කර්මස්ථානේ. මේ යන්න. ඒකට බිය වෙන්න එපා. මේ යාවි ওই විදියටම. මේ යන්න ඉඩ හරින්න. ඔක්කොම සුදුසුකම් ඇති වෙලා තියෙන්නේ හදිලා තියෙන්නේ මේ යන්නට ඉඩ හරින්න විතරයි තියෙන්නේ. කමක් නෑ වෙන දෙයක් වෙන්න කියලා අතහරින්න. මේ යන්න බිය වෙන්න එපා. මේ යන්න බිය වෙන්න එපා. මේ යන්න බිය බිය වුණොත් එහෙම රැඳෙනවා. මරණයට ඉඩ දෙන්න. ආධ්‍යාත්මික මරණේ ස්වභාවයට ඉඩ දෙන්න. පංච උපාදානස්කන්ධේ මරණයට ඉඩ දෙන්න. මනෝ කායේ මරණයට ඉඩ දෙන්න. සංඥාවේ මරණයට, නිරෝධයට. එහෙනම් ඊටු ටික පස්සේ ගිහිල්ලා හදා ගන්න. හොඳයි හොඳයි උන්සන්න. තව කාටද ඉස්සරහට එන්න ඕන කතා කරන්න? පුජ්‍යලය මොනතරම් දහම් කතිකයෙක් වුණත් නැ අපේ බෞද්ධ අය ගිහි වේවා පැවිදි වේවා හරි ධර්ම කතිකයෝ. හරියට ධර්මය ගැන දන්නෝ. නමුත් තමන්ගේ ආධ්‍යාත්මික පරිවර්තනය සිද්ධ වෙලා නැහැ. ආන්න ඒවට කියනවා අනර්ථ පද සංහිතා. අනර්ථ පද දහස් ගාණක් කරුණු කාරණා ගොඩාක් දේවල් දන්නවා. එකක්වත් තමන් ප්‍රායෝගික කරලා ප්‍රත්‍යක්ෂ කරලා යථාභූත ඥාන දර්ශනයෙන් දැකලා නැහැ. ඒක වැඩක් නැහැ. දැනුම වැඩක් නැහැ. ප්‍රායෝගිකත්වයයි ඔබ රැගෙන ආයුතේ ආයුත්තේ. මෙතෙන්ට එන්න ඕන ප්‍රායෝගිකත්වය අරගෙන දැනුම අරගෙන ඉන්න එපා. මොකද දැනුම පරීක්ෂා කරන දැනක් නෙමෙයි. හාමුදුරුවෝ දැනුම අගය කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දැනුම අගය කරෙත් නැහැ. ප්‍රත්‍යක්ෂතාවය මෙයාගේ කරන්න. ඔබ ප්‍රත්‍යක්ෂතාවයේ දේවල් පමණක් රැගෙන එන්න. මේක තෙරපීම් පීඩන හදාගන්න දෙයක් නෙමෙයි. නිවන් දකින්නේ ඒක ස්වභාවයෙන්. නිවන් දකින්නේ ඒක ස්වභාවයෙන් තමන් තියෙන තේරුම් ගන්න එක විතරයි මෙතන. අපි මොන විදියට හිතුවත් ස්වභාව ධර්මයේ වෙනස් වෙනවද? නෑ. ඉර පායන වෙලාවට පායනෝ, බැහැින වෙලාවට බහිනෝ. අපි වයසට යනෝ, මැරෙන දවසට මැරෙනෝ. ස්වභාව ධර්මයේ වෙනස් වෙන්නේ නෑ. ස්වභාව ධර්මයේමයි අපි මොන විදියට හිතුවත්. මෙන්න මේක තේරුම් ගන්නයි තියෙන්නේ. මේ අපි හිතන එකම තමයි මෙතන තියෙන දෝෂේ. දැන් නිවනට තණ්හාවක් ඇති වුණොත්? නිවනට තණ්හාවක් ඇති වුණොත් එහෙම නිවන් දකින්න බෑ. මම මේක දකින්න ඕන ඉක්මනින් කියලා එහෙම බෑ. මොකද අපි නිරන්තරයෙන්ම කියනවා මේ නිවන කියන්නේ මේ මොකක් හරි ඇතුලෙන් තියෙන එකක් එළියට තල්ලු කරලා දාන එක හරි. එළියෙන් දෙයක් ඇතුලට ගන්න දෙයක් හරි එහෙම එකක් නෙවෙයි. එහෙමනොත් නිවන ද්‍රව්‍යයක් නේ. ඇතුලෙන් එළියට මොනව හරි තල්ලු කරන දෙයක් තියෙනවා නම් ද්‍රව්‍යයක්. එළියෙන් මොනව හරි ශක්තියක් ගන්න තියෙනවා නම් ද්‍රව්‍යයක්. එහෙම එකක් නෙමෙයි. අපි මෙතන දෘෂ්ටියක් අල්ලගෙන ඉන්නවා. දෘෂ්ටිය නිදහස් කිරීමෙන් සැහැල්ලුවක් ලැබෙනවා. අපි මෙහෙම අතේ බරක් තියාගෙන ඉන්නවා. කියන්නේ දෘෂ්ටියක්, සංකල්පයක්, අපේ විඥානයක් අපි තියාගෙන බරක් දරාගෙන. ඒක නිසාම තමයි අපිට නිවන අහිමි වෙලා තියෙන්නේ. දැන් මේක තියාගෙන මේකේ සැහැල්ලුව ලබන්න බෑනේ. මේක නැති සැහැල්ලුව ලබන්න නම් මේක අපි නිමිතියන්න ඕන. මේකේ තර්කයක් තව තියෙනවද මොකවත්? කාටවත් නැහැ. මේකේ නැති සැහැල්ලුව දබන්න ඕන නම් මම ඒක තියන්න ඕන බිමේ. ඒකයි සැහැල්ලුව තියෙන්නේ. ඉතින් ඕකමයි නිවනේ අත්දැකීම. ඔබ අල්ලාගෙන ඉන්න දේ, දරාගෙන ඉන්න දේ, උසලාගෙන ඉන්න දේ හැමෝම තිබ්බහම ඒක නැති සැහැල්ලුව දැනෙනවා. ආන්න එකට කියනවා සංස්කාරකයන්ගේ නිරෝධය කියලා. මේක තමයි සංකාරය. මේක තමයි සංකාරේ බර. මේක මෙමින් තැබීම තමයි සංස්කාරයන්ගේ නිරෝධය. විඥානේ නිරෝධය, නාම රූපේ නිරෝධය, සලආයතන නිරෝධය, ස්පර්ශේ නිරෝධය. බැඳීම් කියන්නේ එකක්, පරිහරණය කියන්නේ එකක්. අර පරිස්සම කියන්නේ එකක්, ලෝභය තණ්හාව කියන්නේ එකක්. මමත්වය කියන්නේ එකක්, විවාහාරය කියන්නේ තව එකක්. බුදුහාමුදුරුවනත් මහණෙනි මම දේශනා කරනවා කියලා කියනවා. නමුත් නෑනේ. මම වඩිනවා කියලා කියනවා නෑනේ. සංඥා නිරෝධ වීම තුල එන්නේ. ඉතින් තව පැහැදිලි කරගන්න පැහැදිලි කරගන්න තමන්ට තේරෙනවා තමන් අයිති නැති ඉඩමක ඉන්නවා කියලා තේරෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ නේ. අයිති නැති ඉඩමක ඉන්නවා. කියන්නේ කානුන්ට අයිතිත් නැහැ, තමන්ට අයිතිත් නැහැ. කානුන්ට අයිති කියලා හිතුවහමනේ කනස්සල්ල, මට අයිති නැහැ, අරයට අයිති, අරයා විසින් මට බලපෑම් කරනවා කියලා. මේක අනුන්ට අයිතිත් නැහැ, තමන්ට අයිතිත් නැහැ. ඒක තමයි අනුන් කියලා කියන්නේ. අනුන් කියන්නේ කෙනෙක් නෙමෙයි. දැන් අපි හිතමුකෝ බුදුහාමුදුරන්ගේ ළඟට ප්‍රශ්නයක් ආවා. අර එක වැද්දෙක්ගේ මේ බිරිඳක් සෝවාන් මාර්ග ඵලයට පත් වෙලා ඒ වැද්දත් එක්ක ඉතින් යනවා දඩේමේ. වැද්දත් එක්ක දඩේමේ ගියේ නැති වුණොත් වැද්දගේ ආම්පන්න ටික ආදලා නොදුන්නොත් එහෙම වැද්දා හරි දරුණු ඉසරයි. වැද්දා ගායි. ඉතින් වැද්දට බයයි බිරිඳ. ඉතින් දුණු ඊතල ටික හදලා දෙනවා. ඊතලත් තරම් පස්සෙන් යනවා. ඒ වැඩේ කරනවා. බුදුහාමුදුරු කිව්වා අර ආවල් කෙනා සෝවන් කියලා. අර බලන්න අර වැද්දත් එක්ක අගේට යන්නේ අර සත්තු මරන්න පස්සේ. ගියාම වැද්දයි වැද්දගේ ගෑණී දෙන්නත් එක්ක අර මෝහෙම කර කද දාලා එම මැරිච්ච සත්තු අරන් එනවා. අරන් ඇවිල්ලා ඉතින් මස් හදාගෙන කනවා. බුදුහාමුදුරන්ට චෝදනාවක් ආවා. අර ප්‍රාණඝාතය කරනවා යා කියලා. එන්න මේ කතාව ලස්සනට තේරුම් කරගන්න. බුදුහාමුදුරු ඊට පස්සේ තමයි දේශනා කරේ, අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන් කියලා. අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්. ඒක ඇතුළට ඌරන්නේ නැහැ. දැන් අමු පුතජ්ජනේකට තිබුණොත් එහෙම මේ ආනන්ද හාමුදුරුවන්ට තියෙන කීර්තිය හරි ප්‍රසිද්ධිය හරි තියෙන පන්සල් යාන වාහන හරි ওই තියෙන දේවල් ටික අමු පුතජ්ජනේකට තිබුණොත් මුළු ඇඟේම ඒව උරනවා. හැම තැනම ඇඟේම දා ගන්නවා. ඒකම යාට බරක් වෙනවා, පීඩාවක් වෙනවා. නමුත් අර අල්ලේ තුවාලයක් නැති නිසා, තුවාලේ සනීප වෙච්ච නිසා, මමත්වයේ දුරු වෙච්ච නිසා ඒක සම්මුතියක් හැටියට ඔහි තියෙනවා මිසක් ඒක උරන්නේ නැහැ. උරා ගන්න ඇතුළට. තවන් දුන්නක් දෙයක් ඒකේ දෙයක් උරා ගන්නෙත් නැහැ. ගත්තක් දෙයක් ඒකේ දෙයක් උරා ගන්නෙත් නැහැ. වාසය කරත් ඒකේ දෙයක් උරා ගන්නෙත් නැහැ. දිවට බඩට කෑවට හිතට උරා ගන්නෙත් නෑ ඒවා. අල්ලේ තුවාලයක් නැත්තම් මේ සෝන තරම් දුර ගෙනියන්න පුළුවන්. බලන්න ඕන මේව මනසට ඕ පුජ්‍යලත්වයකට උරා ගන්නවද කියලා බලන්න. මේ ධර්මය අවස්ථා කීපෙදීකදීම ප්‍රගුණ වෙන්න ඕනේ. එකක් තමයි දැක්මෙන් ප්‍රහාණය වීම. දැක්මෙන් ප්‍රහාණය වුණාට පස්සේ යාට සතුටක් තේරෙනවා. මෙතන සත්‍යයක් පුජ්‍යලයක් නැහැ. මේ තියෙන සක්කාය දිට්ඨිය මේක මම මගේ කියලා ගන්න එක වැරදි කියලා තේරෙනවා. ඒ වුණාට සක්කාය දිට්ඨිය ඉන්නවා ඇතුලේ. එතකොට අරයා උරනෝ. උරනකොට වේදනයි. එතකොට යා ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේ ආධ්‍යාත්මය තුළින්ම සක්කාය දිට්ඨික ශක්තිය මෙතනින් දුරු කරන්න ඕන, දුරු වෙන්න ඕන. ආන්නේ දාට තමයි ඉන්ද්‍රියන් නිදහස් වෙන්නේ. උපාදාන විඥාණයෙන් නිදහස් වෙනවා. එතකොට චක්කු විඥානේ උපාදානේ, සෝත විඥානේ උපාදානේ, ගාන විඥානේ උපාදානේ, සදායතන වල උපාදාන විඥාණයෙන් යා නිදහස් වෙනවා. ඊට පස්සේ තමයි පිරිසුදු ඇස තියෙන්නේ, ඇස උපදින්නේ. ඊට පස්සේ දුටුවා දුටුව පමණයි. ඒක උරා ගැනීම අඩුයි. උරා ගැනීම නැහැ. ඒ උරා ගැනීමේ අඩු ප්‍රමාණයට තමයි එයාගේ දර්ශනයේ ස්වභාවය පාත් දකින්න පුළුවන්කම තියෙන්නේ. බාහිර සිතෙහි නෙමෙයි මේ පවත්වන්නේ, මේක ආධ්‍යාත්මික සිතෙහි, ගැඹුරු සිතෙහි පවත්වන්නේ. එතනනේ චේතනාව උපදින තැන, ගැඹුරුම තැන. එතන තමයි චේතනාව. ආන්න එතන පවත්වන්න. මොලේ ක්‍රියාකාරීත්වයේ කමන්න, ඒක මතකයක්. ඒක අපේ ටයිම් ටේබල් එක. අහවල් වෙලාවට යන්න ඕන, අහවල් තැනට යන්න ඕන, අහවල් බිල් ටික ගෙවන්න ඕන, විස්රාම වැටප ගන්න ඕන, මෙතෙන්ට එන්න ඕන, මෙතෙන්ට යන්න ඕන, කරන්න ඕන, අර දෙයි ගන්න ඕන, වැටප ගන්න ඕන, ඔය දේවල් ඔක්කොම ඔය දේවල් තියෙනවා. ඒක ඔළුවේ වෙනම ක්‍රියාවලියක්. ඒක සම්මුති ක්‍රියාදාමයකට මෙහෙ වෙලා තියෙනවා. ඒ මොලේ සම්මුතියට. ඒ එක දනකවත් හදවත තියෙනවද කියලා අහුව අවබෝධය කරපු කෙනෙකුට ඒ කිසි තැනක සිත නැහැ. ඒ දේවල් එහෙවම විය යුතුද කියලා අල්ලගෙන තියෙනවද කියලා උත් ඒක එහෙවමත් නැහැ. අපි නිවන් දැක්කම බලාපොරොත්තු වෙනවා නම් කිසිම කරදරයක් නැති නිවී හැනහිල්ලේ ඉන්න සහනශීලී ජීවිතයක් ඕනේ කියලා හිතනවා නම් ඒක වැරදි. යම් ප්‍රමාණයක් අපි උසුලා ගැනීමෙන්, දරා ගැනීමෙන්, තේරුම් ගැනීමෙන් පවත්වන්න ඕන. දැන් මේ පංචස්කන්ධයේ පැවැත්මේ වේදනා ටික ඒක දුරු කරන්න බෑ. ඒ ටික තියෙනවා. ඒ උපාදානස්කන්ධයේ දුරු වීම ටික දුරු වෙලා සානසීලීව ඉන්නවා. පංචස්කන්ධය ටික පවත්වාගෙන යන්න ඕන. හරෙන් රිදෙනවා, මේෙන් රිදෙනවා, බුදුහාමුදුරන්ට උනත් එච්චරයි. ඒකවල ගෙවුලනවා. ගෙවුලනකොට බුදුහාමුදුරු උනත් ඔය තුන් පොට සිවුරයි මේ මේව කරේ ඒකයි. සිවුරු තුනක් පොරවන ආනන්දය සදා සීතල දවසක් එහෙමයි කියලා ඉන්නේ. මොකද හේතුව? එතකොට ඒ පීඩාවන් නැති කරගන්න නම් පංචස්කන්ධය පිරිනොම් පාන්න ඕන. නේ? එතකොට ඒ දේවල් ටික තියෙනවා. නමුත් ඒ එකක්වත් හැබැයි අර හිතට ගෑවෙන්නේ. ඒ ගෑවෙන්නේ නැත්තේ සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් සම්පූර්ණයෙන්ම වියකී තියෙන නිසා ඒක ශරීරයක්, ශරීරයකට එහෙම දෙයක් දැනෙනවා කියලා තේරෙනවා. මේ ශරීරෙන්ම අනිත් ශරීරවලටත් මේ දේ දැනෙනවා කියලා දන්නවා. එහෙම නැතුව මොකුවක් නැතුව නිවන් අවබෝධය කියලා කියන්නේ අති සුපෝගී භෝගී මොකුත්ම දැනෙන්නේ නැතුව නිකන් ඉන්න ඕන කියලා. එහෙම නිර්වින්දනේ වෙලා එහෙම ඉන්නේ කන්න මේ දුක දුක විදියටත් අඳුර ගන්න, සැප සැප විදියටත් අඳුර ගන්න, දුක දුක වශයෙන් නොගන්නත්, සැප සැප වශයෙන් නොගන්නත් එයා දර්ශනය පහළ කරගන්න. අත්හරින්න කැමති වුණාට හිත ලේසියෙන් අත්හරින්න කැමති නෑ. හිතට ලොකු තහවුරු කිරීම කරන්න වෙනවා. ලොකු සාකච්ඡාවක් කරන්න වෙනවා. හිත මම අත්හරින්න කැමති, හිත අත්හරින්න කැමති වේද? ඒකත් සමහර වෙලාවක මමත්වේම කැමැත්තක්. නිවන් දකින එක සමහර වෙලාවක මමත්වේම කැමැත්තක් බවට පත් වෙනවා. ඒ මොකද මම සැපෙන් ඉන්නේ. දැන් සමහර අය මහාන කරන්න හදනෝ සැප වෙන්නේ. දැන් මේ ඥාති කට්ටියක් එහෙම මේ ළමෙක් කිව්වා අනේ හාමුදුරනේ මේ මේ මහාන කරගන්න මූටත් සැප විඳින්න ඕනේ කියලා කියනවා. මම කිව්වා යකෝ සැප විඳින්න මහාන වෙන්න එපා කියලා. මම මහන උනේ පින්නතුනි කැලේක වෙලා මිනිස්සු නැති තැනක කැලේකට වෙලා ජීවත් වෙන්න. ස්වභාව ධර්මයේ විසින් මම මෙතෙන්ට අවබෝධය නිසා ගෙනල්ලා දුන්නා. මේ අවබෝධය නොතිබුණා නම් මට මිනිස්සුත් එක්ක කතා බහ කරනකොට පීඩා වේදනා වැඩි. එතකොට මම කැමති වෙන්නේ කොහොම ඉන්නද? කැලේකටම වෙලා ඉන්න. ඊට පස්සේ දැන් කැලේක හිටියත් නගරේක හිටියත් අර හිත හැදිච්ච නිසා ආශ්‍රය කළ යුතු මනුස්සය ආශ්‍රය කළා, ආශ්‍රය නොකළ යුතු මනුස්සය දුරු කරලා නේ. ඒ ඉන්න පුළුවන් පරිසරයේ ස්වභාවයෙන් හැදිලා තියෙනවා. ස්වාධීනත්වයේ තියෙනවනේ. අපි යම් න්‍යායක් හදලා ඒ න්‍යායට අපි ඇතුල් වීම නෙමෙයි මේ සිද්ධ කරන්නේ. අපි හොඳට ඒක තේරුම් ගන්න ඕන. අපි න්‍යායක් හදලා ඒ න්‍යාය ඇතුළට, ඒ දර්ශනය ඇතුළට අපි ඇතුල් වෙනවා. එහෙම නෙමෙයි. අපේ න්‍යායන්, අපේ දර්ශනයන් අපි නැති කරලා දාලා ස්වභාව ධර්මයට අපිපත් වෙනවා. ඒක හදාගත් එකක් නෙමෙයි. මේ නිවන කියන්නේ හදපු එකක් නෙමෙයි බුදුහාමුදුරු, තියෙන එකක් ලෝකේ. මමත්වේ කියන්නේ ඔබ හදපු එක. සංකල්ප ආගම් කියන්නේ හදපු ඒවා. එක එක ශාස්ත්‍රවරය හදනවා. මිනිහට හිතන ඒවා දාලා හදනවා. මේ සතා කෑම පිං, මේ සතා කෑම පව්, මේ සතා හරාම්, මේ සතා ගරාම් කියලා මොකක් හරි එකක් තියෙනවා. මේ සතා කාපන්, දැන් ඌර විතරයි පිං කරලා දෙන්නේ සමහර ආගම්වල. ඌ විතරයි බේරිලා ඉන්නේ, අනිත් ඒවා කාපන් කියලා තියෙනවා. දැන් චීන ක්‍රමයට හැම සතාම කාපන් කියලා. කැරපොත්තු, හූනු, ගෙම්බු, පණුව ඔක්කොම කනවා. ඒගොල්ලන්ගේ අර චක්‍රයේ හැටියට පෙන්නනවා මේ එක එක සතා එක එක සතා ගොදුරු කරගන්නවා කියලා. එහෙම එහෙම ගොදුරලා ගොදුරු කරන චක්‍රය පෙන්නලා මැද මිනිහෙක් දාලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ අදහස් කරා එහෙනම් මේ මිනිහා මේ ඔක්කොම සතු කන්න ඕන කියලා. මීයොන්ට ඉන්න දෙන්නේ. කැරපොත්තු කනවා, හූනු කනවා, පත්තායෝ කනවා. තායිලන්තෙ එහෙම ගියාම දිගට ආරාට පත්තායෝ එහෙම ඉන්නව නේද? අපේ ලංකාවේ හාමුදුරු කෙනෙක් ගිහිල්ලා පිණ්ඩපාතේ වඩින්න, පළමුවෙන්ම පිණ්ඩපාතේ වඩින්න ගියපු තැනින්ම දැම්මලු නයික් පාත්‍රයට. මේ හාමුදුරු බයලා, කියන්නේ කර කරපු නයික් දාලා. හාමුදුරුවෝ කල්පනා කරාලු මේ මට මොකද්ද වුනේ කියලා. ඉතින් මේක ගිහිල්ලා තායි හාමුදුරුව කෙනෙකුට කිව්වලු, ඔයා හරි වාග්යවන්තයි කිව්වලු, නයික් හරි හදිස්සියෙන් කිව්වලු, අපිටත් හම්බ වෙන්නේ. ඊළඟට එනවා ඔයාම නයා ගන්න කියලා කිව්වලු. ඒගොල්ලෝ කියලා තියෙනවා නයික් හම්බ වෙනවා කියන්නේ මේ මිනිස්සේ ක්ලේසියෙන් නයික් දෙන්නේ, නයික් සෑහෙන්න මිලයි. මේ නයික් හැමෝටම හම්බෙන්නේ නැහැ කිව්වා හැමතිස්සෙම. ඉන්න බාහිරට උන්වහන්සේ ගීපු ගමන් හම්බෙලා නෑ. ඉතින් මේ ස්වභාව ධර්මයේ පණවා ගන්න දේවල් අතර මේ ස්වභාව සත්‍යයට සිත පමුණුවා ගැනීම, ඔළුවේ දෘෂ්ටිගත කර ගැනීම නෙමේ, හිතේ තියෙන ගැටලු ටික ලිහලා 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 ලිහලා, හරියට අර නූල් බෝලයක් ගැට ගැහිච්ච එකක් තිබිච්ච එක ලිහලා 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 ඔක්කොම පටලුම් අරලට ගත්තට පස්සේ ලස්සනට උතාගෙන උතාගෙන යන්න පුළුවන් නේ. ඒ වගේ හිතේ තියෙන හැම බැඳීමක්ම ලිහලා 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 දැම්මට පස්සේ උතාගෙන 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 යන්න. එක එකයි එක එක විදිහට හිතනවා. දැන් මම මේක තේරුම් ගත්තට පස්සේ මට ඥාති ගැන එහෙම අමුතු කැක්කුමක් නැහැ. මේ මිත්‍රයෝ ගැන අමුතු කැක්කුමක් නැහැ. දායකයෝ කියලා අමුතු කැක්කුමක් නැහැ. සලකපු කෙනා ගැන නොසලකපු කෙනා කියලා මට අමුතු කැක්කුමක් නැහැ. වියුත්තක් තියනවා නම්, කළ යුත්තක් තියනවා නම්, මේ අවස්ථාවට ස්වභාවය තුළින් පෙන්නුම් කරනවා නම් ඒක ස්වභාවය තුළ ඉෂ්ට වෙයි. ඉතරයි. එකක් කරගන්න ඕන අපි. මමත්වයේ දුරු කරගත්තට පස්සේ ස්වභාවය හා අධ්‍යාත්මය එකක් කරගන්න ඕන. ආන්න යා තමයි අර ක්‍රියාසිට කියලා කියනවා. එහෙම නැත්නම් පාවෙලා යන කෙනෙක් බවට පත් වෙනවා. යා පීනන්නේ පාවෙලා යනවා. හොඳ දෙයක් වෙයි. ලැබෙන දේ ලැබුණා වේ, නොලැබෙන දේ නොලැබුණා වේ, වියුත්ත වියුණා වේ, නොයියුත්ත නොවියුණා වේ කියලා හිතනවා. එච්චරයි. දකින්නවා. හැබැයි එහෙම හිතන්න ගත්තට පස්සේ තමයි පින්නතුනේ හිත නිදහස් වෙන්නේ. ඒ වගේම හැම දෙෙම අර තමන් කරනවට වැඩිය හොඳින් කෙරෙනවා. මම කියන පදනමින් ජීවත් වුණාට පස්සේ ඔබ ළඟ මමත්වයේ දුරු වුණොත් ඔබේ ජීවිතේ ඊට වඩා ආලෝකමත් වෙනවා. මම කියන පදනමින් ජීවත් වෙන මිනිස්සු බලන්න. මම කියන පදනමින් ජීවත් වෙන්න ගියා නම් එහෙම මම අද කොතනද කියලා මටවත් හිතා ගන්න බෑ. ඇයි එන්නේ? එන්නම හිත රළු කරනෝ, දැඩි කරනෝ, ඝන කරනෝ. හරියට මේ 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 පොඩි දේ පවා අත්හරින්න නැතුව තෘෂ්ණාව, තණ්හාව ඇති කරගත්තාම අතහැරීම පුරුදු කරන්නේ නැහනේ. මේ කොහේ හරි අස්සක මුල්ලක දුක් විඳිනවා අනිවාර්යෙන් කොතනද හිටියා. එතකොට මේක අත්හරින්න 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 තමයි ඔව් ස්වභාව ධර්මය තුළ තමයි ඔබට නැගෙන්නේ. මිනිස්සු දන්නේ අතහරින තරමට ලෝකේ හැම දෙයක්ම සාර්ථක වෙනවා කියලා දන්නේ. මාරයා තණ්හා වෙන්න වෙන්න මේ දේ මේ මිනිස්සයට අහිමි කරනවා. අත්හරින්න අත්හරින්න මාරයා කැමති නැහැ මිදෙනවට. අත්හරින්න අත්හරින්න පස්සෙන් ඇවිල්ලා දෙනවා. ඒකත් අර හිර ගෙවල්වල වගේ මාළු කන්නාස කෙනාගේ මාළු කෑල්ල උදුරගෙන අනිත් හිරකාරයෝ කනවලු. තේරුණාද? මාළු කන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම ඌට ගහලා මාළු කවවනවලු කාපේ කියලා. මේක නොකා ඉන්න බෑ. අපි ඔක්කොම කන්න ඕන. ඔබ නොකා ඉන්නේ කොහොමද? කවි මේකේ මේ බුදු වෙන්න හදනවා කියලා කවනවලු. ඉතින් හරි ෂෝක් වැඩ වෙන්නේ. ඒ වගේ තමයි මාරයා. කන්න හදනකොට උදුරන් කනවා ඒක. ඔබ කන්නේ කොහොමද? මේදී කියලා ඉවරලා ටික කාලයක් යනකම් පනිෂ්මන්ට් එකට මාළු ගෑල්ල නැහැ. අනිත් එකේනා ලොකු සීනියර් කෙනා, ජූනියර් කෙනාගෙන් උදුරක් කනවා ඒක. කන්නේ ගුත් කවනවා. අනිත් එක්කෙනාගේවත් ගන්න ලොක්කම කවනවා. කාපි කියනවා. ඕකම තමයි තියෙන්නේ. මේ ලෝකෙට ඇලෙන්න ඇලෙන්න අහිමි වෙනවා. අත්හරින්න අත්හරින්න ඕ මාරේ ඇවිල්ලා එතෙන් දැන් බලන්න වැඩිම කීර්ති ප්‍රශංසා ධනය සම්පත්
මේ හැමදේම අත්හැරියේ කවුද? බුදුහාමුදුරන්ට. කිසිම රජ කෙනෙකුට නැහැ බුදුහාමුදුරන්ට අයිති දේවල් ප්‍රමාණය. අදත් බුදුහාමුදුරුව වෙනුවෙන් තියෙනවා. මේ තියෙන මේ ඔක්කොමත් බුදුහාමුදුරුව වෙනුවෙන්. මේ තියෙන හැම පන්සලක්ම බුදුහාමුදුරුව වෙනුවෙන්. අක්කර වශයෙන් කිව්වොත්, දේපල වශයෙන් කිව්වොත්, රන් මෙති මුතු මැණික් වශයෙන් කිව්වොත් කිසිම රජ කෙනෙකුට කිසිම කෙනෙකුට එච්චර දේවල් නැහැ. ඇයි ඒ? අත්හැරිය නිසා. ජීවත්ව සිටියේදීත් එහෙමයි. අත්හැරිය නිසා. දැන් සිද්ධාර්ථ වශයෙන් හිටියනම් එහෙම කොයි හරි කණුවක් තියෙයි. ඔන්න සිද්ධාර්ථ නම් රජ කෙනෙක් හිටියා. එයා රජකම් කළා දැහැමිව. මෙන්න නැති වෙච්ච තැන කියලා ස්තම්භයක් තියෙයි. එයා වෙනුවෙන් ලෝකෙ වෙන මොකක්වත් හැදෙන්නේ නැහැ. සම්බුද්ධ වෙච්ච නිසා එහෙම වුනේ. දැන් සාමාන්‍ය ගෙවල් වල ඉන්න ඇතු මේ යන මේ ගියාම කොහේ හරි හොයලා සමගියෙන් ඉන්න ඕනනම් උපරිම වශයෙන් ගරු කරොත් එහෙම බොරැල්ල කනත්තේ කොටසක් තෝරලා දායි. ටික කාලයක් ඉතින් අනිත් පරණ යාළුවොත් එක්ක ඉන්න වෙන්නේ අරකට වෙලා. ඊට පස්සේ නෑ ඉතින්. කලබල වෙලා දුවන්න කොහෙවත් නෑ. මේ ඉන්න තැන අතර වෙන්න තියෙන්නේ. නිවන් අවබෝධ කරගන්න කියලා කොහෙවත් දුවන්න තැන නෑ. කොහෙද දුවන්නේ? තේ නතර වෙන්න තියෙන්නේ. මෙතන නතර වෙන්න. මට මේක අවබෝධ වුණේ නෑ.